അധികാര സ്വാമിനാഥയ്ക്ക് നമസ്കാരമായി. പിന്നെ ഗീസത്തി അപ്പി കൃപ ആരാധന പിള്ളേർക്കാണ് സ്വാമിനാഥ അതത് മീ വെച്ചാൻ പാത്രാകിനാന്ന് മീ വലം കല്ലത്തിയനവാ മീ സ്വാമി മഹാത്മ്യ കരിങ്കി വരിച്ചാണ് താവകാലിക നവത്കാന സിദ്ധിയുള്ള വൈദ്യോപദേശ ഇട്ടുമറ്റ് വിവേക ഗാന കേൾത്തിയനോ മീ നവത്ത് ഈ വെച്ചാൻ പട്ടങ്കന്ന് കുട്ടി നവത്താപ്പി മക്കരാണ് അപ്പൊ ഗരു അതേ സ്വാമിനാഥിട്ട് ആരാധന കരുന്ന മിമ്മെച്ചിട്ടാണ് മിതച്ചിട്ട് പാത്രകിനാണ് മിമ്മെച്ചിട്ടാണ് ഇക്കുള്ള കാല് പറഞ്ഞു കിടക്കാം സ്വാമിനാഥിട്ട് ധാന്യം വന്നാൽ വെടിമുക്കാം പാത്രാകിനാണ് ഗരു സ്വാമിനാഥ് മിമ്മെച്ചിട്ടാൻ പാത്രാകിനാണ് വിടാം
හැමදෙනාම නමස්කාරය කියන්න පන්සිල් සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉදම්මේ සීලං ආසවක්ඛාවං හෝතු. මාගේ මෙම සීලය නිර්වාණ සාන්තිය පිණිසම හේතු වේවා. හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අති දීර්ඝ කාලයක් මේ සුභද්දාරාම විහාරස්ථානයේ ඒ කල්යාණ මිත්‍ර රවි කොග්ගලගේ මහත්මයා සමග මේ පින්වතුන් මේ ධර්ම මාර්ගයේ වැඩීම පිණිස ධර්ම දේශනා සීලමය ජීවිත වහමනාමය වැඩසටහන් ධර්ම සාකච්ඡා ආදී මේ ධර්මයේ පෝෂණය සඳහා තමන්ට ධර්මයේ ඉගෙන ගැනීම සඳහා තිබෙන කුදුමහත් සියලුම පින්කම් සිදු කරගෙන ආවා. ඒ මේ අවස්ථාවේදී තරමක් දුරට ඒ විවේක සුවයෙන් ඉන්න කවි මහත්මයා වෙනුවෙන් තමයි එතුමාට කරන ගෞරවයක් විදිහට උපකාරයක් විදිහට තමයි මේ වැඩසටහන අද දවසේ මෙහෙම පවත්වලා මෙයින් ජනිත කරගන්නා වූ සීලම කුසල් අපි සෑම දෙනාමත් ඒ සමි මහත්මයාගේ නිරෝගී සුවය ලැබීමට තව තවත් ඒ තියෙනා වූ යම්කිසි රෝගාබාධයක් තියෙනවා නම් ඉක්මනින් සුව වෙලා අපිට නැවත මේ වැඩසටහනට සහභාගී වෙලා මේ විදිහට කරගෙන යන්න ශක්තියක් ධෛර්යයක් වේවා කියන පැතුමින් අද දවසෙත් මේ වැඩසටහන ආරම්භ කරමු. ඉතින් දැන් ගිය සතියේ මේ පින්වතුන්ට මම මතක් කරලා දුන්නා Taman විසින් මේ දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන ආපු මේ භාවනා ධර්ම සාකච්ඡා ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ ආදී සෑම කටයුත්තක්ම බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ අංග 8කට ඇතුළත් වෙනවා. ඊට පස්සේ මතක් කරලා දුන්නේ එහෙම තමයි තව අදත් කරන භාවනාවක් වෙන්න පුළුවන් අනිකුත් දෙයක් වෙන්න පුළුවන් මේ අංග 8 තුල සිදුවෙන ආකාරය පැහැදිලි කර දීම තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ අංග 8 අපි සාමාන්‍යයෙන් අහලා තියෙනවා අෂ්ටාංගික මාර්ගය අංග 8කින් යුතු මාර්ගය බුදුහාමුදුරුවෝ පෙන්වනවා. මේ මාර්ගය සාමාන්‍ය පෘථග්ජන පුජ්‍යලයා සත්වයා මේ අංග 8කින් යුතු මාර්ගය දාගන්නේ සංසාරේ වඩා ගන්න. දැන් අපිත් මතක තියාගන්න ඕනේ අපි මේ අංගාට හැම වෙලෙම සක්‍රිය කරගෙන ඉන්නේ අපි යොදා ගන්නවා අපි තුල ක්‍රියාත්මකයි මේක ජීවයේ නැත්නම් සත්‍යයේ පැවැත්මේ යාන්ත්‍රණයයි. මොකද්ද යාන්ත්‍රණය? මේ අංගාට. මේ අංගාටම බුදුහාමුදුරුවෝ සුවිශේෂී වුණේ පෙර නොවැසු ධර්මයක් බුදුහාමුදුරුවෝ හොයාගත්තේ නොවැසු ධර්මයේ තමයි මේ අංග 8ම යම්කිසි විදියක වෙනසකට භාජනය කරොත් සාමාන්‍ය ලෝක ස්වභාවය වෙලා තියෙන මේ අංග 8ෙන් සංසාරයක් හැදෙන එක. නමුත් අර සුවිශේෂී ධර්මයේ වෙන්නේ නැත්නම් පෙර නොවැසු ධර්මයේ වෙන්නේ මේ අංග 8ම වෙනස් කිරීමෙන් සංසාරේ කෙලවර කරනවා. එතකොට මේ සංසාරයේ කෙලවර කරන தത്വයට වෙනස් වුණ මේ අංග 8ට ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියනවා. තේරුණා නේද? එතකොට දැන් අපිට හුඟක් වෙලාවට හිතෙනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අපි ඉන්නව නේද? ඇත්තටම අපි මේ අෂ්ටාංග මාර්ගයේ ඉන්නව හැමෝම. ත්‍රිසං සත්‍යයගේ සිට සියලුම සත්‍යයා ලෝකේ ජීවත් වෙනවා සංසාරේ ගමන් කරනවා කියන්නේ මේ අට ක්‍රියාත්මක වෙනවාමයි. දැන් ඒකේ බුදුහාමුදුරගේ ධර්මානුකූලව හැසිරෙන පුජ්‍යලයා මේ විදිහට දාන සීල භාවනාදී දේවල් පුරණ කෙනා නැත්නම් සීල සමාධි ප්‍රඥා ආදී ගුණධර්ම වඩන කෙනා ටික ටික මේ ලෝකේ පවතින මාර්ගයට වෙනුවට බුදුහාමුදුරුවෝ පෙන්නපු ආර්ය මාර්ගයට ලං වෙනවා. තේරුණානේ? ලං වෙලා කවදා හරි මේ ආර්ය මාර්ගයට වැටෙනවා. දැන් මේ පින්වතුන් මෙතෙක්කල් මේ අවුරුදු ගාණක් අපේ ඒ කවි පොග්ගලගේ මහත්මයා අනිකුත් හාමුදුරන් වහන්සේලා වඩම්මගෙන මේ බණ භාවනාදී සෑම දෙයක්ම සිදු කරේ නම් කුමකටද? අපි මේ නිකම්ම තියෙන අපේ මාර්ගාට ආර්ය தත්ත්වයට හරවන්න. තේරුණා නේද? හැරුණා නම් ඔයගොල්ලෝ දැනටත් දිනලා. නැත්නම් ඉක්මනින් හරව ගන්න. තේරුණාද? ඒක සතුට වෙන්න ඕනේ කර්මයක්. ඒතර මේ සාවිතාල කාලයක් ඒකට යොදාගත්තා. දැන් ඔබලා මේ වෙලාව ගත්තොත් දැන් නිකන් හිතමු මේ අවස්ථාව දැන් බණ අහනවා. මේ ධර්මයට සවන් දෙන වෙලාව. මේ ධර්මයට සවන් දෙන වෙලාව වුණත් බුදුහාමුදුරුව පෙන්වන්නේ මේ ආර්ය නිකම්ම මාර්ගයක් තුල ඉන්න පුජ්‍යලයකට බණහන වෙලාවටත් පුළුවන් සමහර විට දක්ෂණං මේ මාර්ගාට වෙනුවට ආර්ය අෂ්ටාංග මාර්ගයට පත් වෙන්න. බුදුහාමුදුරුවෝ කියන ආර්ය தත්ත්වයට මේ මාර්ගාට පත් කරගන්න. ඒක සිදු වෙන්නේ ඉතින් ඒ පුජ්‍යලයාගේ දක්ෂතාවය වෙන්න ඕනේ. ඒ පැහැදිලි කරන ධර්මයේ සුවිශේෂී භාවයක් වෙන්න ඕනේ. එතකොට ඒ නිසාවෙන් බුදුහාමුදුරුවෝගේ කාලේ නම් උගක් අය මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට පත් වෙලා තියෙන්නේ පළමු වතාවට බණ අහලා. එහෙම වුණා කියලා දැන් අපිටත් බණ අහලම මේක වෙන්න ඕනේ කියන මතයට යන්න හොඳ නෑ. හේතුව තමයි මෙතන අපි ඉන්නේ දැන් 21 වෙනි සියවසේ. බුදුහාමුදුරුවෝ හිටියේ කිස්සුගුරුව 5 වෙනි සියවසේ. එතකොට ඒ කාලයේදී බුදුහාමුදුරුවෝ හිටියා. බුදුහාමුදුරුවෝ බණ දේශනා කරන්නේ ඒ පුජ්‍යලයාගේ මනසත් ඒ අතීත ජීවිතයත් සංසාරයේ තියෙන හැම දෙයක්මත් බලලයි. දැන් ඒ වගේ ධර්මයේ කියන්න පුළුවන් අය ලෝකේ බිහි වෙන්නේ. ඒ හින්දා ඒ සුවිශේෂී පුජ්‍යලයාගේ ධර්මයේ අහනකොට අර සුවිශේෂී භාවයකට එන්න පුළුවන්. නමුත් බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තියෙනවා අපි ඔක්කොටම යන්න විදිහ. ඒ විදිහේදී බුදුහාමුදුරුව මේ ආර්ය සත්‍යයට යමක් පත් වෙන්න නම් කාරණා කීපයක් කරන්න කියලා තියෙනවා. කාරණා කීපයක්. මම හිතන්නේ මේ පින්වතුන් මේ අවුරුදු 6 7ක වගේ කාලයක් තිස්සේ කරේ ඒ කාරණා ටිකයි. ඒ හින්දා ඒක මතක් කරලා දෙන්න ඕනේ. පළවෙනි කාරණය තමයි බණ අහන්න. ඒක කරා නේද? බණ ඇහුවා. දෙවෙනි කාරණය බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ධර්මයේ සාකච්ඡා කරා. ඒක අච්චරා නේද? හරි. තුන්වෙනි කාරණය කියන්නේ සමත අනුග්‍රහය. සමත අනුග්‍රහය කියන එක අමුතු දෙයක් නෙමෙයි. මේ වචන තිබුණාට වටලෝ ගන්න එපා. ඔයගොල්ලෝ කරපු දෙයක්මයි මේ කියන්නේ. සමත අනුග්‍රහය කියන්නේ සිත තැම්පත් කරන විදිහේ භාවනාවක යෙදෙයි. දැන් ඒ වෙනුවෙන් මේ පින්වතුන් මම දන්නවා රවි මහත්තයා ආවම උදේ හැමදාම වැඩසටහන පටන් ගන්නෙම අපි මේ වැඩසටහන ඒ විදිහට නෙමෙයි මෙන්නසක් ඇතුවයි කෙරෙන්නේ. රවි මහත්තයා පටන් ගන්නෙම ඉස්සෙල්ලම භාවනා කොටස් කීපයක් කරනවා. දැන් සමත අනුග්‍රහයට වැටෙන භාවනා මොනවද අපි කරේ කියලා ඕනනම් මම මතක් කරලා දෙන්න. එතකොට ඔයගොල්ලන්ට තව හයියක් වෙනවා. මොකද දැන් මම විස්තර කරන්නේ එක පැත්තක භාවනාව. ඒයි ඊටකොට අපි කරපුවා මොකටද කියලා හිතේ. මේවා මේ බුදුහාමුදුරුවෝ පෙන්නපුවා. මොනවද සමත අනුග්‍රහ වෙනුවෙන් ඔයගොල්ලෝ කරා? මෛත්‍රී භාවනාව. ඔන්න සමත අනුග්‍රහයට හොඳ භාවනාවක්. ඊළඟට මරණානුස්සතිය කරා නම් ඒකත් එහෙම එකක්. සමත අනුග්‍රහයට හේතුවක්. ඊළඟට පිළිකුල් භාවනාව. මන ඒකත් සමත අනුග්‍රහයට වටින දෙයක්. ඊළඟට ඔයගොල්ලෝ බුදු ගුණ භාවනාව කරා නම් ඔය විදිහට අපි අහලා තියෙනවානේ සමත භාවනා 40ක් ගැන. ඔය 40 මොනවා හරි දෙයක් කරාද ඒක බුදුහාමුදුරුව පෙන්නනවා මගේ මේ ආර්ය මාර්ගයට පැමිණෙන්න. තමන් ළඟ තියෙන මේ අංග 8 මේක අනුන් ළඟ තියෙන එකක් නෙවෙයි, දැන් නැති එකකුත් නෙවෙයි. අන්න එතනින් වරදිනවා අපිට. අපි දිදී අපි ළඟ දැන් නැහැ. මේ අංග 8 තියෙනවා. අංග 8 හැබැයි ආර්ය தත්ත්වේ නැහැ. තේරුණා නේද? ආර්ය தත්ත්වයට පච්චර ගන්න. එතකොට සමත අනුග්‍රහයක් විදිහට ওই සම 40 කමඨහන් විදිහට බුදුහාමුදුරු පෙන්නනවා. ඒක අනුග්‍රහයක්. සමත අනුග්‍රහයක්. ඊට ඉස්සෙල්ලා මම කිව්වේ මොනවද? බණ ඇහිීම එක අනුග්‍රහයක්. ඒකට කියනවා සුතමී අනුග්‍රහය. බණ අහන එකට. ඊගාවට අපි දැන් ඔය රවි මහත්තයා හුඟා මහන්සියෙන් කරන දෙයක් තමයි සාකච්ඡා. සාකච්ඡා අනුග්‍රහය. ඒකත් මේකට වැදගත් දෙයක්. ඊළඟට තුන්වෙනි එක සමත අනුග්‍රහය. හතර වෙනුව තියෙනවා තව අනුග්‍රහයක්. මේ සම්මා දිට්ඨිය ලබන විදිහ. තේරුණා නේද? ලබන්න බුදුහාමුදුරුවෝ අනුදැලව අදාළ ක්‍රමවේද. හතර වෙනි එක විපස්සනා අනුග්‍රහය. තේරුණා නේද? දැන් විපස්සනා අනුග්‍රහයට මේ පින්වතුන් වැඩියෙන්ම යෙදුවේ ආනාපාන සති භාවනාව. මේක විපස්සනා අනුග්‍රහයට වැටෙන එකක්. හැබැයි තේරුම් අරගෙන ඒක යන්නත් ඕනේ. අඩුපාඩු තියෙනවා සාකච්ඡා කරගන්නත් ඕනේ. විපස්සනා අනුග්‍රහයට සිදුවෙන භාවනා ටික ගොල්ලන්ට කෙටියෙන් හොයාගන්න ඕන නම් කාට හරි ප්‍රශ්න සහගත වෙනවා නම් හිතන්න තියෙන්නේ සතිපට්ඨාන සූත්‍රය ඇතුළත තියෙන සියලුම කමඨං ක්‍රම විපස්සනා අනුග්‍රහයට ගන්න පුළුවන් කමඨාරම්. දැන් ඒක නිසාවෙන් මේ පින්වතුන්ම ඉන්න පුළුවන් දැන් මේ ස්ථානයට සහභාගී වෙනවා තව නොයෙකුත් ගුරුවරු ඇසුරු කරනවා වෙන්න පුළුවන් ඒතකොට පිළක් ගුරුකුල ලංකාවේ තියෙනවා දැන් පිළක් අය වේදනානුපස්සනාව කෙලින්ම භාවනාවක් විදිහට ගෙනියනවා ඒ ගුරුකුලේ ඒ ගුරුවරු කියා දෙන්නේ ඒකමයි එතකොට ඒකත් විපස්සනා අනුග්‍රහයක් දැන් තායිලන්ත වගේ රටවල් වල බහුල ලෙස ඔය දැන් රහතන් වහන්සේලා ගොඩක් ඉන්නවා උඟාක් ධර්මයේ අපිට වැඩි දියුණු තත්ත්වයට හරෝගණීන් තියාගෙන ඉන්නවා ඒ ජනතාව. එහෙම වෙලා තින්නේ ඒගොල්ලන්ගේ අනුග්‍රහය උඟාක් වෙලාවට විපස්සනා අනුග්‍රහය වෙලා තින්නේ චිත්තානුපස්සනාව. තේනානේ ඒකින්ද ඒවා දැන් අපි කරන භාවනාව විතරයි හරි කියලා මෙහෙම හිතන්න එපා. අපිට ඒක තේරෙන්නේ නැති කමයි. එතකොට මේ චිත්තානුපස්සනාවෙන් ඒක කරනයි ඉන්නවා. ධම්මානුපස්සනාවෙන් එහෙම කරන ගුරු කුලත් ලෝකේ තියෙනවා. තේරුණා නේද? දැන් ඔයගොල්ලෝ එහෙමනම් වැඩිම මහන්සියක් ගත්තේ කායනුපස්සනාවට හේතුව මොකද? පටන් ගත්තේ ඔව් ආනාපාන සතිය වැටෙන්නේ කායනුපස්සනාවට. එතකොට නැතුව මෙහෙම හිතන්නත් එපා. දැන් කායානුපස්සනාවට ඇතුළත් වෙන්නේ ආනාපාන සතිය විතරයි. නෑ. 14 ක්‍රම සතිපට්ඨාන සූත්‍රයේම තියෙනවා. 14 ක්‍රම. ඒ වෑන් දිසිස් කුණප ගැන මෙනෙහි කරන එකත් එකක්. තේරුණා නේද? දැන් සමහර විට ඔය සියලුම දේ ආනාපාන සති භාවනාව වුණත් කවුරු හරි වඩනකොට ඒක සමතයක් විදිහට වැඩෙන්නත් පුළුවන්. විදර්ශනා විදිහට වැඩෙන්නත් පුළුවන්. දැන් මම මේ කෙටියෙන් කිව්වේ ඔයගොල්ලෝ මෙච්චරකම් කරපු ටිකේ මේ බුදුහාමුදුරන්ගේ ධර්මයට කොයිතරම් එකඟව වැඩ කටයුතු කරලා තියෙද. ඒ ඇති ඒ ඔයගොල්ලන්ට හම්බෙ වුණ ඒ ගුරුවරයා, කල්යාණ මිත්‍රයා කොයිතරම් දුරට ඔයගොල්ලෝ මේ සඳහා යොමු කරලා ඒ සෑම කාරණයකටම එළිය ගිනිච්ඡද කියන එක දැන් සතුට වෙන්න පුළුවන් නේද? හරි. දැන් මම අදත් පැහැදිලි කරන්නේ ඔයගොල්ලෝ කරපු ටිකේම මේ අංගාටෙන් සංසාරේ හදනවා කියන කාරණය. දැන් ඔයගොල්ලෝ කරන භාවනාවකින් ධර්මයක් ශ්‍රවණය කරන වෙලාවට මේ අංගාට ඔය කියන ආර්ය භාවයට ගන්න ඔයගොල්ලෝ උත්සාහයක් දරනවා. බුදුහාමුදුරන්ගේ ධර්මායත අනුකූලව. එන්නේ ඒක පැහැදිලි කරලා සාකච්ඡා කරලා පෙන්වා දෙන එක තමයි අද මගේ ධර්ම සාකච්ඡාවේ අදත් මාතෘකාව වෙන්නේ. තේරුණානේ? දැන් මම ඉස්සෙල්ලත් දැක්කතා කරා. අපි මේ සංසාරයේ හදන හෝ ඉස්සෙල්ලගම කිව්වේ සංසාරයේ හදන එකනේ ලොකුම දේ නේ. ඒ සංසාරේ ඉවත් වෙන එක ඉන්නේ පිරිස ගොඩයි. ගොඩක් නේ ටිකයි. සංසාරයේ හදන්න පිරිස වැඩි. අපේ ජීවිතවල මහා කාලයක් ගෙවිලා යන්නේ ගෙවෙන්නේ මේ සංසාරේ හදන්න. දැන් මේ හදන අංගාට මොනවද? අංගාට තමයි දිට්ටි, සංකප්ප, වාචා, කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි. ඔය අපි ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන එක ආර්ය කියන தත්ත්වය අහක් කරපුවා. නැත්නම් සම්මා කියන එක අහක් කරපුවාම ඉතුරු වෙන ටික තමයි මේ අට. තේරුණා නේද? දැන් අපි සම්මා කිව්වොත් ආර්යයි. එතකොට සම්මා වුණාම සම්මා දිට්ඨියක් තියෙනවා නම් එයා සංසාරයේ හදන පැත්ත නෙමෙයි ගෙවන පැත්තයි ගිනියන්නේ. දැන් අපි ළඟ අපි විශ්වාස කරන්න ඕන කොයි වෙලෙත් ඇති උනත් නැති උනත් මගේ ළඟත් ඇත්තේ සම්මා නොවන ටිකයි. ඒක අවාසි නෑ. මොකද අවාසි නෑ කියන්නේ? ඔව් දැන් බැරි වෙලා හරි නැත්නම් ලබා ගන්න පුළුවන් නේද? ඒක හින්දා වාසියක් නෑ. දැන් අපි බොරුවට බැරි වෙලා හරි නැති සම්මා එකක් අපි තියාගෙන හිටියෝ. ඒක අවාසිතහකට වෙඩි. ඇයි අපි නෑ තියෙන එකක් දැන් තියනවා කිව්වොත් ඒක ගන්න මහන්සි වෙන්නේ නෑනේ. හොයා ගන්න මහන්සි වෙන්නේ නෑනේ. ඒ ගැති වෙනවා. ඒක 아무තු දෙයක් නෙමෙයි. අර මං කිව්ව උදාහරණයක් ගිය දවසෙත් මම හිතන්නේ මතක් කරලා දුන්නා. අපි කණ්ණාඩි පාවිච්චි කරනවා. එලක වෙලාට අපිට අමතක වෙලා කණ්ණාඩි හේදාගෙන අපි කණ්ණාඩි හොයනවා. තේරුණානේ? එහෙම තැන් අපිට එනවා. එන්නේ වගේ වෙනවා. එතකොට තමන්ලගේ කණ්ණාඩි කොහොමවත් පිටින් හොයන්න පුළුවන් වෙයි. බෑ. හෙව්වට හොයාගන්න බෑ. කවදා හරි මතක් වෙන්න ඕනේ ඇහි කණ්ණාඩි තියෙනවා කියලා. එතකම් ප්‍රශ්න. දැන් එතකම්ම අපිට කණ්ණාඩි කවම දාවා හොයාගන්න බෑ. කොයිම වෙලාවක හොයාගන්න බෑ. එන්නේ වගේ පත් වේකට අපිටපත් වෙන්න වෙනවා. ඒ නිසාවෙන් අපි හැම වෙලේම මේ අපි ළඟ සම්මාදිට්ඨියක් තියද නැත්නම් මේ සම්මාදිට්ඨිය ලබා ගන්න අපි කරන්න ඕන ටික කරනවා නේද කියලා සතුට වෙනක තමයි අපි නුවණක්කාර වෙන්නේ හැම වෙලේම. මේ ටිකයිම අපිට බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙන සම්මාදිට්ඨිය ලබා ගන්න. ඒ ටික දැන් කාරණා හතර මා හිතන්නේ මතක ඇති මොනවද හතර? බණ අහනවා. බණ අහනකොට හැබැයි මේ සම්මාදිට්ඨියට සුසුසු බණ වෙන්න ඕනේ. බණ අහනවා කියලා ඔක්කොම ඇහුවා කියලා දැන් අපි හිතමුකෝ දානියානිසංස ඇහුවා කියලා උකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තේරුණාද? සීලය ගැන ඇහුවට තේරුමක් නැහැ. අපිට වැදගත් වෙන්නේ කාමයේ ආධිනව චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාදි. ඉතින් ඒ වගේ ඒවා ගොඩාක් ඔයගොල්ලෝ කතා බහ කරලා තියෙනවා. ඒ ගැන නෙමෙයි මං කියන්නේ මේ මූලික දෙයි කරගත්ත යුතු දෙයි. එතකොට බණ අහනවා, ධර්ම සාකච්ඡා කරනවා, සමත අනුග්‍රහය පවත්නවා, විපස්සනා අනුග්‍රහය පවත්නවා. එතකොට මේ සමත අනුග්‍රහය තනිකරම භාවනාව, විපස්සනා අනුග්‍රහය කියන්නේ භාවනාව. තේරුණා නේද? එතකොට ඔයගොල්ලෝ කරන භාවනා ක්‍රම දෙකෙම ඔක සිදු වෙනවා. ඔයගොල්ලෝ දැනට කරපු භාවනාව ඕවට ඇතුළත් කියන එක දැන් සතුට වෙන්න පුළුවන්. ඒකේ ඒක වෙනස් දෙයක් නෙමෙයි ඔය කරලා තියෙන්නේ. පෙලක් භාවනා ක්‍රම සමත අනුග්‍රහයයි. ඒත් වෙන ඒවා පෙලක් ඒවා විපස්සනා අනුග්‍රහයට. දැන් මේක දැනගන්න ඕනේ කියන එකකුත් නැහැ. ගුරුවරයා කියා දුන්නාම කරගෙන යන්න පුළුවන් නම් කරගෙන යනවා නම් හරියට එයා මෙන්න මේ ටික මෙහෙම වෙන්න ඕනේ මම මේ ආහ කරන්නේ සුතමේ අනුග්‍රහයක් මේ කරන්නේ සාගතඥා අනුග්‍රහයක් මේ කරන්නේ සමත අනුග්‍රහයක් මේ කරන්නේ විපස්සනා අනුග්‍රහයක් කියලා එහෙම තේරුම් ගන්නම ඕනේ කමකුත් නැහැ. නමුත් අද සමාජයේත මෙහෙම තේරුම් ගත්තේ නැත්නම් රැවටෙන ගතිය වැඩි වෙනවා. ඒකින්ද අපි මේ දැන් කාලයට ගැලපෙන්නේ අපි මේවත් දැනගෙනම යනකොට ලේසියක් වෙනවා. තේරුණා නේද? මොකද ගුරුවරයෙක් යටතේ ඒකම කරන කට්ටිය නෙවෙයි අපි. දැන් අපිට වෙන ගොඩාක් ಜಾති වැඩ තියෙනවා. අපි මේ වෙන වෙන දේවලුත් එක්ක මේවා කරන්නේ. ඒක නිසා අපිට මෙහෙම දැනගෙන කරන එකේ වාසියකුත් තියෙනවා. නොදැනගෙන කරනවට වැඩිය. දැන් එහෙමනම් මේ සංසාරයේ හදන මාර්ගය වන දිට්ඨි සංකප්ප වාචා කම්මන්තා ජීව වායාම සති සමාධි කියන ඒවා මේ සංසාරයක් හදන්න ඉදිරිපත් වෙන්නේ කොහොමද? දැන් අපි මේ වෙලාවේ හදනවා මේක. දැන් අපිට අප කවුරුවත් දන්නේ මේ වෙලාවෙත් අපි සංසාරයක් නම් හදන. මේ මොහොතේ දැන් ඔයගොල්ලෝ ඉඳගෙන බණ අහමින් සංසාරේ හදන. මේ හදන ටික තමයි අනාගතයට එන්නේ. එතකොට දැන් වැඩක් වැඩගත්කමක් තියෙන්නේ දැන් මේ වෙලාවේ හදන සංසාරය හරියට බුදුහාමුදුරුවෝ පෙන්නනවා තමා පසුපස්සේන සෙවණැල්ල වගේ. මේ වෙලාවේ හදන සංසාරය. ඇයි එහෙම කියන්නේ? මේ වෙලාවේ ඔයගොල්ලෝ හදන සංසාරයේ ඔයගොල්ලන්ගේ යහපතට සතුටට හේතුවක් වෙනවා. දැන් එහෙමනම් සංසාරයේ හදන එක අනාගතයට යහපතට හේතු වෙන තැන්වලදී අපි කියන ඒවා පින කියලා. දැන් බණ ඇහිම පිනක්ද? අන්න එහෙනම් ඒක යටි අර්ථේ මොකද්ද? මේක තේරුම් ගන්න. පින කියන එක බණ අහන එක පිනක් නම් පිනේ යටි අර්ථේ බුදුහාමුදුරුවෝ කියන්නේ සංසාරයක් හදනවා. ඒක නවත් පිල්ලක් නෑ. කියන වාසිය අනාගතයට යහපතක් ගෙන දෙන සංසාරයක්. සැපයක් ගෙන දෙන සංසාරයක්. දැන් ඒ වෙනුවෙන් අපි කරන්නේ මොනවද? අපි දැන් පින් කියලා කියන ඔක්කොම ಜಾති බලමුකෝ ටිකක් කතා කරලා. බෝධි පූජාවක් තියෙනවා. ඒක සංසාරයක් හදන්නේ නැද්ද? හදනවා. එයි මේ අංග 8 මෙතන ජනිත වෙනවා. ජනිත වෙනවා නම් සංසාරයක් හැදෙනවා. හැබැයි තියෙන වාසිය සතෙක් මරනවා වගේ එකක් නෙමෙයි ඒක. සතය දැන් සත්තු මරමින් අපි ජීවත් වෙන කාලයක් ඉන්නේ තිබුණා නම් තියෙනවා නම් හොරකම් කරමින් ජීවත් වෙන කාලයක් තිබුණා නම් එතෙන්දි සංසාරයක්මයි හදන්නේ. හානිය තියෙන එකේ විපාකය දුක. අනාගතයේ අපිට ඒකෙන් ලැබෙන්නේ දුක. ඒකින්ද ඒ හදන සංසාරයේ අපේ හානියට හේතු වෙනවා. ඒකින්ද බොහොම සරලව බුදුහාමුදුරු කාටත් තේරෙන්න පෙන්වුවා ඒක. හරියට ඒ හදන සංසාරය තමා පස්සේන කරත්තේ වගේ එකක්. පිනෙන් හදන සංසාරේ ඔව් දැන් ඕක වරද්දලා තේරුම් ගත්තා. දැන් පින් කරනවා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය යනවා කිව්වොත් මොකද මම මේකයි මේ කියා දෙන්න යන්නේ. එහෙම කිව්වොත් මොකද වෙන්නේ? ආර්ය අෂ්ටාංග මාර්ගයේදී දැන් මාර්ගාට සංසාරේ හදනවා. මොනවද අට? දිට්ඨි සංකප්ප වාචා කම්මන්තා ජීව ආයාම සති සමාධි. මේ අංග අටින් සංසාරයක් හදනවා. දැන් පිනතුලක් තියෙන්නේ මේ අටමයි. පවතුලක් තියෙන්නේ මේ අටමයි. තේරුම් ගන්න බලන්න. පිනතුල තියෙන්නේ මොනවද? මේ අංග 8යි. පවතුල තියෙන්නේ මේ අංග 8යි. එතකොට ඒ අංග 8 එහෙම තිබුණම සංසාරයක් හදන එක නවතින්නේ නැහැ. ලැබේ පිනක් වැඩියෙන් කරනකොට පින් සිදු වෙනකොට නැත්නම් පුණ්‍ය කර්ම සිදු වෙනකොට තියෙන එකම වාසිය සංසාරයේ ලැබෙන්නේ සැප. ඒ විවිධ විදිහට බුදුහාමුදුරුවෝ පෙන්නනවා. අර කාටත් තේරෙන විදිහට පෙන්නපු උපමාව තමයි මේ පිනේ හැටි මෙන්න මෙහෙමයි. අනාගතයට හොනැල්ලක් වගේ එකක්. පවේ හැටි මෙහෙමයි. ඒක අනාගතයට කරත්තේ පස්සේ එන, ඒ කියන්නේ ගොනා පස්සේ එන කරත්තයක් වගේ. ඒක දුක. දැන් මේ දෙකම කරේ මේ අංග 8යි. තේරුණා නේද? ඔය අංගාට උපදින්නේ කොහොමද? දැන් ඔයගොල්ලෝ මේ වෙලාවේදී පිනක් කරනවා. කොහොමද මේ පින වෙන්නේ කියලා දැනගත්තොත් වාසී මේ සම්මා කියන ගුණය ගැනීම, සම්මා දිට්ඨිය ලබා ගැනීම. නැත්නම් ආර්ය තත්ත්වයට පත් වීමට හේතු වෙනවා. කොහොමද දැන් මේ වෙලාවේ මේ මොහොතේ බණ අහනවා මේක මේ අංගාටට සක්‍රිය වෙන්නේ? පිනක් උනේ කොහොමද? මේ අට සම්බන්ධ උනේ කොහොමද? දැන් මෝහ යටපත් වෙනවා කියන එක තුල හරීම පරිස්සමෙන් අපි කතා කරන්න ඕනේ. මොකද මෝහේ යටපත් වෙනවා කියන එක විද්‍යාවේ උපදින විදිය. තේරුණා නේද? මෝහය යටපත් වෙනවනේ. මෝහය නැති තැනක විද්‍යාවයි තියෙන්නේ. එතකොට විද්‍යාව ආවොත් තමයි සම්මා දිට්ඨි වෙන්නේ. එතකොට මෝහය යටපත් වෙන තැනක් නැත්නම් මෝහය නැති වෙන තැනක් අපේ ජීවිතේට මුලින්ම උදා වෙන්නේ මේ ධර්මයට අනුව සෝවාන් වෙන මොහොතකයි. තේනන්නේ? ඈ? ඔව්. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය නැති වෙන තැනකදී මෝහය ඒ මොහොතේ නැති වෙනවා. එතනම් මෝහය සක්‍රියයි. තේරුණානේ? යටපත් වීම වෙන්න පුළුවන්, අඩුපාඩු වෙන්න පුළුවන්, කියන්නේ බලය අඩු වෙන්න පුළුවන්. දැන් ඇත්තටම වෙන්නේ මේ පින්කම එකදී මේවැ බලය අඩු වීමක්, නැත්තට නැතිවීමක් නෙවෙයි. ඔන්න ඔච්චරයි හිතන්න තියෙන්නේ. දැන් ලෝභය, මෝහය කියන එක තියාගෙනමයි හැම වෙලේම අපි ජීවත් වෙන්නේ. හැබැයි ලෝභය දේශයේ මේකෙදී යටපත් වෙලා බිඳුවටම අඩු වෙන්න පුළුවන්. එහෙම වුණොත් එයාට කියනවා සමාධියක් තියෙනවා කියලා. දැන් අපිට මොහොතේ දෙකේ සමාධි තියෙනවා. මේක රඳවගෙන තියාගන්න බැරි එකයි තියෙන්නේ. තේරුණා නේද? අපි කරන පින්කම් වලින් ඔයගොල්ලෝ දානයක් දෙනවා කියන දානේ දෙනකොට මේ ලෝභයයි දේශයයි දෙකම ශ්‍රණිකෝ සත්පර ගානකට නැති වෙන්න පුළුවන්. නමුත් ආය එනවා. ආය එනවා. හැබැයි සමත අනුග්‍රහයකදී පුළුවන් මේ තත්පර ගාන වැඩි කරගන්න. භවනාවකින් පුළුවන් Tamanට මේක දීර්ඝ කරන්න. දැන් මම කියාගෙන ආපු එකට යන් ආය. දැන් මේ අංගාට මේ මොහොතේ ඇති වෙන්නේ මොන හේතුවකින්ද? දැන් මේ අට එකාකාරව තියද නැත්නම් වෙනස් වෙනවද? වෙනස් වෙනව නම් ඇයි වෙනස් වෙන්නේ? මොනවද හේතු? ඈ? දිට්ඨියින්දද? නැහැ, දිට්ඨිය ඇති වෙන්නේ දැන් දිට්ඨිය නැති වුණොත් දැන් මේ අට කියන ඒවා එක පෙළට යන්නේ. දිට්ඨිය තියෙනවනම් සංකප්ප වෙනවා. සංකප්ප තියෙනවනම් වාචා කම්මන්ත ආජීව අපිට තියෙනවා. තේරුණා නේද? ඒවා තියෙනවා නම් ආයාම සති සමාධි හැදෙනවා. එතකොට දිට්ඨිය කියන එක තුල මේ අනික් හතේම බලවේග ටික එයා ළඟදී එන්නේ. දැන් දිට්ඨිය ඇතිවීම තමයි වෙන්නේ. අපිට මේ එකක්ව වෙන් කරලා දකින්න බෑ දැන්. වෙන් කරලා දකින්න දවසට ඔයගොල්ලෝ ආර්යයි. මොහොතක් වෙන් කරලා දැක්කේ දවසට ආර්ය සත්‍යයි. එතකොට දැන් අපි උත්සාහයකට මේකයි මේ මහන්සි වෙන දේ අපිට දැන් තීරණය කරලා හොයන්න වෙනවා ඒගොල්ලන්ට මේ ගැන අත්දැකීම් තියෙනවා මම පැහැදිලි කරපුවම තේරෙනවා මේ ධිට්ඨිය එක්ක යන මේ ආංගාට ධිට්ඨි මූලිකත්වයේ නැත්නම් ධිට්ඨිය පූර්වගම වෙච්ච දැන් සම්මා ධිට්ඨි පුරේ ජවං කියලා ගාතාවකුත් තියෙන නේද මේකේ මේ මුල්ලලා යන ජවයේ බලයේ වෙච්ච ධිට්ඨිය ඇති වෙන්නේ කොහොමද දැන් ඔයගොල්ලන්ට දැන් ඇති වෙනවා කියලා ඔයගොල්ලෝ දන්නේ මොහොතේ මොහොත ඇති වෙනවා ඇති වෙන්න හේතු කාරණා ටික තමයි අපේ ඉන්ද්‍රිය ධර්ම තේරණානේ අපි ඔන්නතර තමයි අහුවෙච්චි අහුවිල් සංසාරයට අහුුනේ අපි ඔතනටයි ඒ කියන්නේ අපිට ඇහක් තියෙනවා කනක් තියෙනවා මේවා ඉන්ද්‍රියන්නේ ඇස් කන් ආසාදී ඉන්ද්‍රියක් ඇහැට රූපයක් පේන වතාවක් ගානේ අභ්‍යන්තරයෙන් සිදුවෙන ජාලය නැත්නම් යාන්ත්‍රණය තමයි මේ අංගකට තේනද පේන රූපයක් ගානේ අපිට ඇති වෙනවා දිට්ඨි ඒකට අනුගතව ඇති වෙනවා සංකප්ප ඒකට අනුගතව ඕනනම් වචන එළියට ගත්ත හැකි දැන් අපි හිතන්නේ මට කතා කරහැයි කියලානේ නමුත් බුදුහාමුදුරෝ දේශනා කරන්නේ උඹට කතා කරන්න බෑ උඹේ ධිට්ඨිය හින්දා එළියට එන එකක් වචනේ. තේරුණා නේද? ධිට්ඨිය නිකන් එන්නේ නෑ. එන්න නම් මොනවද උනේ? ඉන්ද්‍රියට අරමුණු වෙන්න ඕනේ. තේරුණාද? මේක තේරුම් ගන්නම ඕනේදී. එතකොට අපිට කොච්චර හරි සද්දයක් ඇහුණා කිව්වම මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ අට ඉපදිලා මැරිලා. සද්දයක් ඇහුණා කියලා කියනවා නම් දැන් මට සද්දයක් ඇහුණා කියනකොට ඒකේ තේරුම තමයි ඒ සද්දේ නිසා වෙන් ධිට්ඨියක් ඇති වුණා ඒ ධිට්ඨියෙන් හින්ද සංකල්ප ඇති වුණා ඒ සංකල්පෙන් හින්ද සංකල්ප තිබුණේ හින්ද තමයි අපි ඇහුණා කියන වචනයක් කියන්න පුළුවන් සංකල්පයක් නැත්නම් වචන නැහැ කායික ක්‍රියා නැහැ ආජීවයක් නැහැ තේරුණානේ දැන් ඔන්න උදාහරණයක් කියන්න මම මේ සද්දයක් ගැන. දැන් අපි හිතමු මීට අවුරුදු 6කට 5කට ඉස්සෙල්ලා අපේ කාලේ කියලා අතීතයට යක්. එතකොට ලංකාවේ තුන යුද්ධය නේද? දැන් මේ යුද්ධ කාලේ 2008 7දී වගේ කාලයක ඔයගොල්ලෝ ඉන්නවා කියන්නකො මෙතන මේ මාළුවේ මේ ධර්මශාලාවේ දැන් මේ විදිහට මම බණ කියනවා ඒගොල්ලෝ බණ අහනවා සතිඤ්ඤප්පත් වෙන සද්දයන් ළඟම ඇහෙනවා මොකද වෙන්නේ බය හිතන ළඟම බෝම්බයක් වෙන්න ඇති අපි ඒ සද්දය නිසාවෙන් අපිට ඇති වෙන්නේ දැන් සද්දය ඇහුණා කියනකොට දිට්ඨිය ඇති වෙනවා ඒ දිට්ඨිය ඇතුලේ තියෙන්නේ සංකල්ප ගොඩක් ඇති වෙනවා ඒ දිට්ඨියේ ස්වરૂපය අනුව සමහර විට අපිට සිදුවේවි මෙතනින් නැගිටලා යන්න. එතකොට මේ සංකල්ප තමයි යනවනම් කම්මන්ත බවට හැරෙයි. තේරුණා නේද? ඒ විදිහට මේ ජීවිතාවේ අපි දැක්කට මේ අපි ජීවත් වෙනවා, අපි වැඩ කරනවා, අපි කතා කරනවා, අපි කනවා, අපි බොනවා, අපිට පේනවා. මෙහෙම එකක් කිව්වට ඒක අපේ ගියමනක් විතරයි. දැන් බුදුහාමුදුරුව දැක්කේ ඕක ඊට වෙනස් දෙයක්. මේක අපි කියලා කෙනෙක් නෑ මම කියලා කෙනෙක් නෑ ඔන්න ඔය ඉන්ද්‍රියන් වලට එක එක අරමුණු ආපුවා මෙන්න මේ වගේ ditthi sankappa adi තවත් ධර්මතා අටක් ඇති වෙලා නැති වෙනවා ඒ අට තේරුම් ගන්න බෑ කාටවත් තේරුණා නේද ඒක තේරුම් ගත්තේ පළවෙනි පුජ්‍යලයා තමයි බුදුහාමුදුරුවෝ එතකොට ඒ අට ඇති වුණාම මම කියලා කෙනෙක් වෙනවා දැන් උදාහරණයක් විදිහට දැන් මම ඔයගොල්ලන්ගේ ඇහුවොත් මේ වාඩි වෙලා ඉන්න ඔක්කොට මේ මයික් එක පේනවද මොකද්ද දෙන උත්තරේ ඔව් මට පේනවා ඔව් කියන එකේ තේරුම මොකද්ද මට පේනවා කියලානේ අන්න මේ පෙනුනේ ඕක තමයි දිට්ටි. තේරුණා නේද? මම දැක්කා කියනකොට ඒක ඇතුලේ තියෙන දිට්ටිය. ඒ දිට්ටියෙන් තමයි අර සංකල්ප ඇති වුනේ. සංකල්ප තිබුණොත් තමයි වචන තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ දැන් මං අහනවා මේ මයික් එක පෙනුණාද කියලා කාට හරි මේ වෙලාවේ නින්ද ගිහිල්ලා තියෙනවා. මම දැක්කා කියයි දෙයක්. ඇයි එහෙනම් මොකද උනේ නින්ද ගියා කියන්නේ මොකද්ද එහෙනම්? අන්න එහෙනම් ඔයගොල්ලන්ට මේ සංසාර මාර්ගයේ වැඩින් නැති තැනක් තියෙනවා ජීවිතේ. තේරුණාද? දිනපතා මේ ජීවිතේ මේ මාර්ගයට සංසාරේ වැඩෙන්නේ නැහැ. ඒ වෙල් ඒ කොයි වෙලේද? එක වෙලාවක් තාන ඉන්න ගිය වෙලාව. සංසාරේ හැදෙන්නේ නැහැ. හේතුව මොකද? අරමුණු තිබුණට අරමුණු එළියේ අභ්‍යන්තරයට ගන්නේ නැහැ. ඇස් අරගෙන නිින්ද ගියොත් ඇහැට පේන්නේ නැහැ. පෙනුනොත් දිට්ඨිය ඇති වෙනවා, දිට්ඨිය ඇති වුනොත් සංකප්ප ඇති වෙනවා. සංකල්ප ඇති වුණොත් බලයක් තියෙනවා වචන කතා කරන්න හෝ වැඩ කිරීමට හෝ ආජීවයක් පවත්වන්න ඒ වගේ. තේරුණාද? එතකොට සංසාරේ හැදින් නැති කාලයක් තමයි අපි නිදාගත්තේ කාලේ. එතකොට දැන් ඔයගොල්ලන්ට ටිකක් මේ අමුතු ප්‍රශ්නයක් හිතට එන්න පුළුවන්. හොඳම විදිය තමයි සංසාරේ හදන්න නැතුව හොඳට නිදා ගන්නවා කියන එක නේද? ඒකෙන් මෙතන ගැලවීමක් නෑ. මොකද නිින්දයක් නෑ, ඇහැරුනේ හැටි අර ටිකක් හදලා. එතෙන් සිදු වෙන්නේ දැන් මේක දැන් අපිට බුදුහාමුදුරු ගන්නන්නේ මේ අට තේරුම් ගන්න. අවදාhari මම කියන පිළිවෙලකට අර ධර්මයේ අහලා සුතමේ ඥාන ඇති කරගෙන ධර්මයේ සාකච්ඡා කරලා සාකච්ඡාමේ ඥාන ඇති කරගෙන සමත අනුග්‍රහය වඩලා නැත්නම් සමත භාවනා වඩලා සමාධිය සිතේ තැම්පත්කමක් ඇති කරගෙන විපස්සනා වඩලා මේ අට තේරුම් ගත්ත දවසක විතරම මේක වෙන්නේ නිදාගත්තු ඕක කර හැකියිද? එහෙම වුණා නම් බුදුහාමුදුර අපිට කලින් කියයි නිදා ගැනීම තමයි මේ සංසාරයෙන් ගොඩ වෙන එකම විදිය නේද? සම්මා සම්බුදුරයාට එතකොට අපිට වැඩි තේරෙන්නේ නැහැ ඒක. කෙලින්ම කියයි නමුත් නිදා ගැනීම විතර හානි දෙයක්, මේ සංසාරයේ දික් කරන්න වෙන දෙයක් නැහැ කියලා බුදුහාමුදුරු පෙන්නනවා. එතකොට ඒකෙන් බය වෙලා නිදා ගන්න නැතුව ඉන්න යන්නේ ඒක කරන්නත් එපා. ඒක නෙමෙයි මේ කියන්නේ. නිින්දත් ඕනේ. නමුත් නිින්දෙදි මේ කියන කාර්යයට වාසියක් නැහැ. කොයි වෙලේකව වාසියක් නැහැ. නමුත් සංසාරේ අර හොඳ හෝ නරක හදන එක නිින්දෙදි නැහැ. එතකොට නරක ස්වරූපේම වැඩි බර ගතියක් වෙනවා. මොකද එයා අක්‍රීය පුජ්‍යලයක් වෙන නිසා. එයාට ඊට පස්සේ මානසිකව ලොකු දෙයක් කරන්න බැරුව යනවා. ඒ කියන්නේ පිනක් දහමක් කරන එකක් වා, බණ භාවනා කරන එකක් වා, මොකක් වා බැරුව යනවා. එයා අකුසලේ නම් බර ගතියකට එනවා. ඉතින් මෙහෙම තත්ත්වයක් තියෙන. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. දැන් බුදුහාමුදුරුව මේ අංගාට බෙදෙනවා කොටස් තුනකට. ශීල සමාධි ප්‍රඥා. තේරුණා නේද? ඔන්න ඔතන ඉඳලා තමයි මේ අභ්‍යන්තරේ මේක විස්තරණය වුණාම පෙන්නල. දැන් මොනවා හරි පොඩි දෙයක් සිදු වෙලා ඒක එළියට ගියාම පෙන්නල ටිකක් තමයි අපි දකින සීලය. තේරුණාද? දැන් පංච සීලය, අෂ්ටාංග සීලය, දස සීලය, ප්‍රාතිමොක්ඛ සංවර සීලය, උපසම්පදා සීලය. ඔහොමම කියනෝනේ අපි සීල් ගැන ගොඩාක් නේද? මේවා මේ බුදුහාමුදුරුවෝ කියන මේ අංග 8ෙම වා කිහාට එළියට ආපුවම කාටවත් දකින්න පුළුවන් දේවල්. නමුත් මේ සීලය කියන මූලික අංග ටික තියෙන්නේ පේන රූපයක් ගානේ, ඇහෙන ශබ්දයක් ගානේ, ගොඩ නැගෙන දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව ආයාම සති සමාධි කියන මේ අංග 8. මේක මූලයේ තියෙන්නේ මෙතනයි. ඒ කියන්නේ සීලයට බලපෑම එනං පේන රූපයක් ගානේ අපිට මේ සීලයට බලපෑම් කර හැකියි. ඇහෙන ශබ්දයක් ගානේ සීලයට බලපෑම් කර හැකියි. හිතෙන ධම්මයක් ගානේ මනසට හිතෙනවනේ. හිතෙන දේවල් තියෙනවා. දැන් අපිට වැඩියෙන් තියෙන්නේ මේ වෙලාවේ ඒවා. හිතෙනවා එක එක ඒවා. දැන් බණ අහනවා කියන්නේ හිතලා කරන දෙයක්. නැවත නැවත තමන්ගේ දැනුමත් එක්ක මේක කරකවනවා. මේක ධම්ම. තේරුණා නේද? මේ ඕනම ධම්ම වගේ මේ ඉන්ද්‍රියන් ඕන මේකින්. එතකොට මේ සීලයට බලපෑම් කර හැකි මේ අංග 8 නම් බලපෑම් කරයි. එතකොට අංග 8 තුළ තියෙන්නේ මොනවද? සීල සමාධි ප්‍රඥා. එහෙනම් සීලයට බලපෑම් කර හැකි ප්‍රඥාවට බලපෑම් කර හැකි සමාධියට බලපෑම් කර හැකි. තේරුණා නේද? දැන් අපි එදත් කතා කරා මේකේ ප්‍රඥා කියන කොටස මොනවද? නෑ මේ මේ අංග 8 සම්මා කියන එක ගන්න එපා. නෑ නෑ අපි හොයන්නේ කන්නේ මේ. නෑ මෙහෙම මේ මම කිව්වේ අපි යන්නේ මොකටද? සම්මා ලබා ගන්න. අපි දැන් දැන් ඉන්නවා කියලා හිතාගෙන ඉන්නේ මේ සංසාරයේ හදන අංග 8. මේකත් මාර්ගය. සංසාරයේ හදන මාර්ගියත් මේ අටමයි. සංසාරයේ කෙලවර කරන මාර්ගය මේ අටමයි. හැබැයි කෙලවර කරන්න බුදුහාමුදුරුවෝ කියන තත්ත්වෙට අපි විසින් ඒක ටික අට හැදුවෝ සකස් කරගත්තොත් නැත්නම් මොකද වෙන්නේ? සංසාරයේ ඇදගෙන යන ඉස්සරහට ගෙනියන තත්ත්වයකට වෙනවා. එතකොට දැන් අපි නිහතමානී වෙනවා. අපි කරන්නේ නම් එකම දෙයයි. මොකද්ද? සංසාරයේ හදන අටක් අපිට තියෙනවා. තේරුණා නේද? මං කියන්නේ මේ පහසු වෙන්න. මෙහෙම ගියාම ලේසි මේදී. අපි කරන්නේ මේ අටක් තියෙනවා. මේ අටෙන් සංසාරය හදනවා. ඇහෙන පේන රූපයක් ගන්න මේ අට මම ළඟ ඇතු වෙනවා. පේන ඇහෙන සද්දයක් ගන්න ඇතු වෙනවා මේක. ඕන්න එතකොට ධර්මයට අපි ටිකක් ලඟ වෙනවා. තේරුණා නේද? දැන් 아무තුයෙන් හිතන්නේ නැහැ. එතකොට මෙතන මේ අංග 8ේ මුලම තියෙන දිට්ටි සංකප්ප කියන කෑලි කොටස් දෙක. මේ දෙකට කියනවා බුදුහාමුදුරුවෝ දෙනවා මේ දෙක අයිති ප්‍රඥා. දිට්ඨිය සංකප්පය. එතකොට සීල කියන කොටසට ඇතු වෙන්නේ මොනවද? වාචා කම්මන්ත ආජීව වායාම. සමාධි නෑ අතන ආජීව නවතිනවා සීලේ. වායාම සති දැන් ඒ ටික අංගාට මේ සීල සමාධි ප්‍රඥාවට වෙන් කරගන්න ටිකක් පුළුවන්නේ නේද? හරි දැන් ඔන්න දැන් බුදුහාමතුරු දෙන විදිය බලන්න. දැන් සම්මා කියන தത്വෙට යන්න. මුලින්ම සම්මා කියන தത്വෙට ගෙනියන්න. අපි ළඟ තියෙන්නේ මේක සම්මා නැති සංසාරයේ හදන මාර්ග 8. මේ මාර්ග 8 අපි ළඟ උපදින්නේ කොහොමද? ඇපේන රූපයක් ගන්න උපදිනවා. ඇහෙන සද්දයක් ගන්න උපදිනවා. හිතෙන හිතවිල්ලක් ගන්න, නැත්නම් මනසට දැනෙන ධම්මයක් ගන්න ඉපදිනවා. ඒ වගේම නාහයට ආග්‍රහණයක් ස්පර්ශයක් ඔය ඔක්කොගෙම මේක ඉපදිනවා. මේ අටම ඉපදිනවා. දැන් බුදුහාමුදුරුවෝ දෙනවා මේක අහක් කරගන්න කරයුතු දේ. ඉස්සෙල්ලම මේ දිට්ඨිය සංකප්ප කියන දෙක නැත්නම් ප්‍රඥා කියන කොටස මහාම ගුප්තයි. මේක තමයි සංසාරේ භයානකම පැතිකඩ. තේරුණා නේද? ඔයගොල්ලන්ට ඇති වෙන ශබ්දයක් ඇහුනම රූපයක් වුණාම ඔයගොල්ලන්ට එන දිට්ඨිය හඳුනගන්න බෑ. කවදාවත් බෑ. තේරුණා නේද? මේ තත්වෙදි බෑ. මේක තමයි අපහසු. නමුත් ඔයගොල්ලන්ට ශබ්දයක් ඇහුණා. දැන් මං ඇහුවොත් ඔය තට්ටු කරන්නේ මොකද්ද? ශබ්දයක් නේද ඇහෙන්නේ? උත්තරේ මොකද්ද කියන්නේ එක්කෙනේ? Taman දන්නේ උත්තරේ කියා. බාසුන් නැහැලා මිටිමින් ගහනවා. තේරුණා නේද? ඒ උත්තරය ලැබුණේ වාචා නේද? ආ වාචා ලැබුණේ වාචා එළියට එන්න මොනවද උනේ සංකල්ප තියෙනවා. සංකල්ප එන්න නම් ඇතුලේ හැංගිලා තියෙන්න ඕනේ දිට්ඨිය. තේරුණා නේද? දැන් මට ඇහුණේ එක නේද ඔය උත්තරේ කියන්නේ. එතන මම කොහෙද ඉන්නේ දිට්ඨිය ඇතුලේ. තේරුණා නේද? බුදුහාමුදුරගෙන කවදා මේක තත්ත තියන්න එපා මුලින්. දිට්ඨියට. මොකද අතත් තියලා හොයන්න බෑ. සම්මා කරගන්න යනවා නම් මේ විදිහට යන්න. හැබැයි අපි ඔක්කොම ওই ගමන ගියා. ගිහිල්ලා තියෙන්නේ දැන් මං කියා දුන්නම් තේරෙයි ගියාද නැද්ද කියලා. මං කියන්නේ නැහැ ඒකෙන් සම්මා දිට්ඨිය ලැබුවා කියන එක නෙමෙයි. මේ යන මාර්ගය ඔයගොල්ලෝ යනවා. බුදුහාමුදුරෝ අනුගමනය කරන්න පුළු දීපු උපදේශ මාලා පිළිපදිනවා. දිට්ඨිය ඇතිවීම නැති වෙන තමන්ගේ දක්ෂතාවය උඩ ඒ කරන දේ ප්‍රතිඵලදායි තත්ත්වයට ආවම වෙන දෙයක්. තේරුණා නේද? කාටවත් දිට්ඨිය මට ඇති වුණා නැති වුණා කියලා කියන්න කෙනෙක් නැහැ. රහතන් වහන්සේ කෙනෙක්වත් කියලා නැහැ ඒ කාලේ. බුදුහාමුදුරු විතරයි ඒ ගැන තව කෙනෙක්ගේ මෙන්න මෙයාට සම්මා දිට්ඨිය තිබුණා මෙයාට නැහැ කියලා ප්‍රකාශ කරලා තියෙන්නේ. කොහෙදවත් අහලා තියෙද බලන්න සම්මාදිට්ඨිය ලැබුණා සෝවාන් වෙනවා. කිසිම රහතන් වහන්සේ කෙනෙක් කියලා තියෙද උපාසිකාවක් උපාසිකය න්යා සෝවාන් කියලා කියලා නැහැ. බුදුහාමුදුරන්ගෙන් අහලා තමයි තියෙන්නේ. එච්චර මේක ගැඹුරුයි. තේරුණා නේද? මහා ගැඹුරුම පැත්ත. දැන් ඔන්න බලන්න ඔයගොල්ලෝ කරපු දේ මෙච්චර සතුටු වෙන්න පුළුවන් දෙයක් මම මේ කියා දෙන්න යන්නේ. දැනගත්තම සතුටු නැහැ කි. ඒ සතුට නෙමෙයි මට වැදගත්. නැවත ඒ දේම කරපු දේම තව හයියෙන් කරන්න කියලායි. සත්‍යයක් ධෛර්යයක් ලබා දෙන්න තමයි මේක කියන්නේ. දැන් මෙතෙන්දී බුදුහාමුදුරුවෝ කියනවා අත ගහන්න කියලා මුලින් සීලෙට. මේ අංග අටේ මුල් දෙක අත්තරින්න. මේක ගැන කලකන් දෙපා මුලින්. අත මේකේ වෙනස්කම පරිවර්තනයක් කරන්න ආරම්භ කරන්න වාචා කම්මන්ත ආජීව මුලටම ඔතන ඉඳලා පටන් ගන්න. යමෙකුට මේක වෙනසක් කරගන්න පුළුවන් වුණාම ඊගවට අත ගහන්න වායාම සති සමාධි. තේරුණා නේද? දැන් සමාධි කියන එක වෙනස් වුණොත් මේක චක්‍රයක්. ඒක සද්දයක් ඇහෙනවා ඊගාහද්දිත් මේකමයි මේ චක්‍රෙමයි වැඩ. එක රූපයක් පේනවා පේනවා කියන එකත් මේ චක්‍ර ගණනාව සිදුවිලා තමයි අපි අන්තිමට මේක දැක්කා කියන්නේ. තේරුණා නේද? එකපාරට මලක් දැක්කට මේ මල දැක්කා මේ අටක් ඇති වුණා නෙවෙයි මේ අටේ වැලක් ඇති වුණා. ආය දකින්න ආය ඇතින ආය දකින්න ආය ඇතින මෙහෙම වෙලා තමයි මේ මලක් කියලා තේරුම් ගත්තේ. ඒක ඉතින් අපිට තේරෙන්නේ නැහැ. නමුත් සිදුවීම ධර්මයනෝකයි. දැන් මෙහෙම සමාධිය දිනුනේ නැහැ තියෙනකම්ම සම්මා සමාධි වුණොත් ඊගාව රෞමෙදී ඇති වෙන දිට්ඨියට නිකම් දිට්ඨිය කියන්න බෑ. සම්මා දිට්ඨි වෙනවා. තේරුණා නේද? දැන් ඔයගොල්ලෝ ওই ටික කරේ නැද්ද කියලා බලන්න. මං දැන් ඔන්න මේක කරන්න එකක් තමයි බණ අහන එක. දැන් බණ අහනවා නේද? අන්න බලන්න දැන් බණ අහනවා. ওই තුنين කොයිකද බලන්න ඉස්සෙල්ලා ඔයගොල්ලෝ නවත්ත ගත්තේ. දැන් බණ අහනකොට හොඳින් වාඩි වෙලා ඉන්න. එහෙම මෙහෙ දුවනවද? කෑම් බීම කනවද? නෑ බණ අහනකොට බොහොම ගෞරවයෙන් වාඩි වෙලා ඉන්නවනේ. එතකොට කතා කරනවද? එතකොට වාචා නවත්තල නේද බණ අහන්නේ? වාචා කියන එක ඇති උනේ ධිට්ඨිය හින්දානේ. දැන් ඔයගොල්ලන්ට සද්ද ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා. මනසට හිතෙන්නේ නැද්ද? හිතෙනවා. දැන් අපි හිතමුකෝ දැන් මෙතන ඔයගොල්ලන්ට මෙහෙම හිතෙනවා. දැන් මට මේ ගෙදර හිටියානා. ගේට්ටුව වහලා දාන්නේ කියලා හිතෙනවා. ඉතින් වහලා කියලා හිතුණොත් ඒක අරින්න ඕන නම් හිතුනේ හැටිය නැගිටලා ගිහින් අරිනවද නැද්ද? දැන් එහෙම ඒක කරනවා. ආන්න එක තමයි. දැන් එහෙනම් මොන මොකේටද බලපෑම් කරලා තියෙන්නේ? වාචා වලට බලපෑම් කරලා අපි. සම්මන්ත බලපෑම් කරලා. වෙන මොනවටද? ආජීව. ආජීවය කියන්නේ මොකද්ද? ආජීවය. පැවැත්ම, දිව පැවැත්ම. දැන් එහෙම ඒව නැද්ද? දැන් ආජීවයට යෙදෙන දේවල් අපිට ඉදෙහිදා. දැන් ඔයගොල්ලන්ට පිපාසෙයි නං වතුරු බොන එක කම්මන්තයක් නෙවෙයි. තේරුණා නේද? බඩගිනි නා ගෙදෙට ගේ ඇතුළට ගිහින් බෙදාගෙන කන එක කම්මන්තත් නෙවෙයි වාචාත් නෙවෙයි ආජීවය. එතකොට උදේ හවස උදේ දත් මදිනවා කියන එක දිවි පැවැත්මට කරන එක. ඒක කම්මන්තත් නෙවෙයි වාචාත් නෙවෙයි ආජීවය. නාන එක ඇඳුම් අඳින එක ආජීවයේ දේවල්. දැන් බලන්න බණ අහනකොට ඔයගොල්ලන්ට දැන් කල්පනා වෙනවා කොණ්ඩේ අවුල් වෙලා ඔළුව පීරන්න යනවාද? ඔළුව පීරන එක ආජීවය කරනවද? තේරුණාද දැන් මෙතන මේ පාලනය කරේ මොකද්ද කියලා? බුදුහාමුදුරුවෝ දේශනා කරපු විදිහට සීලයටද අපි අත ගැහුවේ ප්‍රමාදියටද ප්‍රඥාවටද මුලින්? ඔය බණ අහන්න බෑ සීලයට අත ගහන්න නැති. ඔන්න පළවෙනි එක. හොඳ සීලයකට එනවා. ඔක දැන් උපරිමයට එනවා. ටික ටික ඔයගොල්ලෝ දැන් ඇවිදින් තියෙනවා. කාලයක් තිස්සේ බණ අහලා බොහොම හොඳට බණ අහගෙන ඉන්න පුළුවන්. අනික් වට අවධානය අඩු කරගෙන ඉන්න පුළුවන්. මෙන්න දැන් සීලය පිරුණා. සීලය දියුණු කරා. ඊට පස්සේ සමාධිය. දැන් මේ සීලය දැන් අපි හිතමු දැන් අපිට දැන් නිකන් ඉන්නකොට නම් දැන් gedara මේ gedara ඉන්නවා කියලා හිතන්නකො සාමාන්‍ය අවස්ථාවක බණ අහනවා නේ gedara ඉන්නවා. gedara ඉන්න වෙලාවේදී කාගේ හරි කෝල් එකක් එනවා. නෑ දැයකින් ටෙලිෆෝන් කෝල් එකක් එනවා. ඒක ගණන් ගන්න වෙන්නේ මොන ඉන්ද්‍රියට එන එකක් විදිහට. ඔව්. සෝත ඉන්ද්‍රියට. ශබ්දයක්නේ. ඔව්. ඒ පණිවිඩයෙන් කියනවා දැන් අහවලාට හොඳටම අමාරුයි නැත්නම් අනතුරක් වෙලා අහවල් තවුනේ. දැන් මොකද වෙන්නේ? අපි ඒත් ඒකට දිට්ඨිය ඇති වෙනවා. සංකප්ප ඇති වෙනවා. එහෙනම් මම එක පාට එක වෙලට නෙමෙයි මේ ගොඩාක් වතාවක් සිදු වෙලා සිදු වෙච්ච එක තමයි අපිට එළියට එන්නේ. තේරුණා නේද? එහෙනම් ඒක රවුමකින් වෙන එකක් නෙමෙයි. මේ තමයි තව එකට කරකිනවා. ඊට පස්සේ ධම්ම වලට අරගෙන ධම්ම වලින් කරකෝන. Taman දැනුම අනුව එයාගේ දැන් ඊට පස්සේ හැපිලා තියෙන්නේ ළඟම ඥාතියෙන් නෑ එයාගේ උප්පත්තියේ ඉඳලා මතක් කරලා දෙන්නේ නෑ නෑ. ඊගාවට මේ වැඩි බාර ගන්න කවුද? ධම්ම. ධම්ම ඊට පස්සේ මේකම දෙනවා. යා කරපු දේවල් ඊට පස්සේ මේ වගේ වෙලාවට මං කරන්න ඕනේ දේවල් හදලා දෙන්නේ කවුද? ඇහැ නෙමෙයි. කනත් නෙමෙයි. ධම්ම. තමන්ගේ අත්දැකීම් අනුව එහෙනම් දැන් ඉස්පිරිතාලේට යන්න ඕනේ. දැන් මෙයා එහෙනම් ඇත්තේ අහවල් ඉස්පිරිතාලේ. මං එතෙන්ට යනවට වැඩිය හොඳ අතෙන්ට ගියා නම් මොකද කියලා තමන්ගේ නුවණ කියා එන්නේ අත්දැකීම් කියලා එන්නේ මේ ධම්ම ටික. දැන් ඔහොම යනවා. ගිහිල්ලා විරත් බැලුවා. එහෙම රාජකාරී ටිකක් කෙරුවා. දැන් එහෙම එකක් බණ අහනකොට වෙනවයි ප්‍රතිචාර නැහෙනේ. අනේක වැදගත් කියලායි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ඒතර බණ අහනකොට මේ බුදුමහත් කියන එක නෙවෙයි වැදගත්. මේකෙදි මේ දිට්ඨිහරායන මේ ජාලයේ මේ අංගාටේ වාචා කම්මන්තා ජීව කියන එකේදී ඉඩක් දෙන්නේ නැහැ. තේරුණා නේද? දැන් අතෙන්දී අපි හිතමු අර වගේ ප්‍රණීඩයක් ආවා අනතුරකටපත් වෙලා තියෙනවා කිව්වම අපි ක්ෂණිකව අපේ මේකත් එක්කම එක්කෝ කතා කරන්න පුළුවා. ගෙදර ඉන්න අනිකයට කෑ ගහනවා. අන්න අහවලාට මෙහෙම දෙයක් වෙලා. එතකොට මේ වචන එළියට ආවේ අර ඒකෙම දිට්ඨිය හරහායි. තේරුණා නේද? දැන් ඔයගොල්ලෝ ක්ෂණිකව කතා ගා ඉක්මනින් ඇඳ ගන්න පුළුවා, කෑම හදා ගන්න පුළුවා, අතින් පයින් වැඩ කර. ඒත් කවුද මේකේ බලධාරියා? ඒ දිට්ඨියමයි. දිට්ඨියෙන් ඇතිවෙච්ච සංකල්පයෙන් මේ වැඩ ටික කරා. දැන් එතනින් පස්සේ අපේ ඉලක්කය මොකද්ද? යා බලන්න යෑම. ඔන්න ඉලක්කය. මේ දිට්ඨියක් ඇති වුණොත් ඕනම දිට්ඨියක ඕනම ඒක සංකල්පයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔකට බුදුහාමුදුරුවෝ පෙන්නවා ඔය එකක් ගානේ ඉලක්ක හදනවා. මේක තමයි මේ සංසාරේ හදන විදිය. අපේ චර්යාව මේ කියන්නේ. තේරුණානේ? ජීව චක්‍රය මේ කියන්නේ බුදුහාමුදුරුවෝ. නැතුව මේ අපි අලුතින් හදන සම්මාදිට්ඨියක් හදාගන්න යනවා හෝ මේ අංගාටක් අලුතින් හොයනෝනේ තියෙන එකකට බුදුහාමුදුරුවෝ කියන මේක මං කියන දින වෙනස් කරගන්න. එතකොට සම්මා වෙනවා. නැතුව වෙන කොහෙන්වත් මේ මවලා ගේන්න බෑ මේක. දැන් අපේ ඉලක්කය මොකක්ද? අර වගේ අනතුරක් වුණා නම් අපි යන්න ඕනේ ඉන්න තැනට. ඒක ඉස්විතාවෙන් නැත්නම් සිදු වෙච්ච තැනට. මේක ඉලක්කය, මේක වායාම. තේරුණා නේද? දැන් ඔය ඒ වගේ ඉලක්ක තියාගන්න බෑ කියන මෙන්න මේ ඉලක්කේ වායාමයේ තමයි බුදුහාමුදුරුවෝ දෙන ලොකුම පොයින්ට් එක මේ ධර්මයේ යන්නේ. ඔයගොල්ලෝ ගියා. යන්න උත්සාහ කරා. දැන් මේක දැනගෙන යන්න. එතකොට හරි. තව හයියේයි, ධෛර්යයේයි, වීරියේයි. මොකද්ද වායාමයේ බුදුහාමුදුරුවෝ දෙනවා? සීලේක ඉඳලා. දැන් ඔයගොල්ලෝ සීලේක පිළිහිදලා වෙනෝනේ, බණ අහනෝනේ. දැන් බණ අහනකොට කය වචන සංවර කරගෙන කියලා කියනවා. ඇත්තනම් වෙලා තියෙන්නේ වාචා කම්මන්ත ආජීව තුනට බලය අඩු කරා. ඒක මඩ ප්‍රත්‍යවල. නමුත් දිගටම ඇති වෙනවා. මේකට හැකියාව ඇති වෙනවා. වචන කතා කරන්න පුදුම විදියට දිට්ඨි සංකල්ප ඇති වෙනවා. දැන් ඇහෙන සද්දයක් ගන්න ඇති වෙනවා. තව හිතනේ වගාන ඇති වෙනවා. නමුත් කරන්නේ නැහැ. මේක තමයි සංවරය. මේක තමයි ශික්ෂාව. දැන් මෙතනදී ඔය සම්මා දිට්ඨියට යන්න බුදුහාමුදුරුවෝ දෙන ප්‍රබලම සාධකය සීලය විතරක් නෙමෙයි. ඔතෙන්ට ගිහිල්ලා මෙන්න මේ වායාමයට පුදුම පරිවර්තනයක් බුදුහාමුදුරු දෙනවා. වායාමයට මොකද්ද පරිවර්තනය? සම්මා වායාම කියන එක විස්තර වෙන්නේ කොහොමද ධර්මයේ? ඔන්න ඕක ඇතුලේ තියෙනවා ඒ වායාමයට දීපු පරිවර්තන. සම්මා වායාම කියලා දීලා තියෙන්නේ නූපං අකුසල් නූපදෙන්න. තේරුණා නේද? උපං අකුසල් මැඩ පවත්වීම. නූපං කුසල් ඉපදවීම. උපං කුසල් ඔන්නෝතන තමයි රහස. මේක තමයි තේරුම් ගන්න ඕනේ. මෙතනින් තමයි ඉදිරි සියල්ලම සඳහවෙන්නේ. දැන් ඔන්න ඔයගොල්ලෝ දැන් වෙනකොට බණ අහනවා. බණ අහලා සම්මාදිට්ඨිය ලැබෙන්න පුළුවන් කියන එකයි මම මේ කියා දෙන්නේ. තේරුණා නේද? දැන් බණ අහනවා. බණ අහන කාලේදී කරේ මොකද්ද? මේ අංග අටෙන් වාචා කම්මන්ත ආජීවට තැන දෙන්නේ. මේක මේවා එළියට එන්න කොච්චර හරි අරමුණු වෙනවා අපිට. නමුත් අපි පුහුණුවෙන් පුරුද්දෙන් ගෞරවයෙන් ධර්මයේ වෙනුවෙන් මේකට පුරුදු වුණා. දැන් ඒක හින්දා ඒකේ පුරුදු වීමේ කාලය anu ඔයගොල්ලන්ට දැන් හොඳට බණ ඇහියකි. තේරුණා නේද? පොඩි ළමයෙක් එක්කව නම් පුළුවන්. දැන් එයා දඟලනවා. ඒ කියන්නේ වාචාවලට ඉඩ දුන්නා. කම්මන්ත එහාට මෙහාට දුවනවා. ආජීව ඇඳුම් එහෙම දැන් ගලව ගන්නවා. ඒක ඉතින් ඇඳගෙන ඉන්න එපා. නේද? දැන් ඔයගොල්ලෝ එහෙම කොහොමද කරන්නේ? බොහොම නිස්සද්දෝ ඉන්නවා. එතකොට ඊගාට ඔයගොල්ලෝ බලය දෙන්න ඕනේ වායාමයටයි. දැන් නූපං අකුසල් නූපදින්න බලය දෙන්න ඕනේ. එහෙමනම් බුදුහාමුදුරුව බුද්ධඥානින් මේ කියන්නේ. දැන් වෙනකොටත් ඔයගොල්ලෝ වචන නැහැ. ඔයගොල්ලන් වචන වලට බලයක් දෙන්නේ නැහැ. කම්මන්ත වලට බලයක් දෙන්නේ නැහැ. ආජීවිත බලයක් දෙන්නේ නැහැ බණහනෝ. ඕක තමයි නිස්සද්දෝ ඉඳ කරන දේ. ඕක ඔහොම ඉන්නකොට කියනවා කාය විවේකයෙන් ඉන්නවා. සීලෙම කියන්නේ සීලයට එහා ගිය දෙයක්. සීලය කියන්නේ වාචා තියනවා තෝරාගත්තේ වචන ටික. බොරු නැතුව, කේලම් නැතුව, පරුස වචන නැතුව කතා කරනවා අපි. කතා නොකර ඉඳීමක් නෙවෙයි සීලය. දැන් කම්මන්ත කියන එක සත්තු මරණේව හොරකම් කරනේව වගේ ඒවා නැතුව අනික් වැඩ කරනවා අපි. නමුත් දැන් ඊට එහා ගිය තැනක් මේ තියෙන්නේ. එහෙම නෙවෙයිද? දැන් ඔයගොල්ලෝ කතා කරන්නෙම නැහැ. දැන් වඩාත් හොඳ කියන්නේ ඇත්ත කතා කිරීමද නිස්සද්ද වීමද? අන්න බලන්න. ඔන්න ඕක හොඳ ධර්මයක්. මේ සම්මාදිට්ඨිය ලැබීමේදී නිස්සද්දතාවය කතාක හොඳක වචන කතා කරනවට වැඩිය වටිනවා. තේරුණා නේද? දැන් සම්මාදිට්ඨිය ලැබීමේදී බුදුහාමුදුරුවෝ පෙන්නනවා සත්තු මරණ එක හොඳ නැහැ. සත්තු නොමරණ එක හොඳයි නේද? නමුත් දැන් සම්මාදිට්ඨිය ලැබීමේදී කයින් කරන කර්මාන්ත ඔක්කොම නැවතීමයි හොඳ. දැන් හොඳක පින්නම් කරන එක කයින් කරන හොඳ කර්මාන්තයන්නේ. කාටවත් දානයක් දෙන එක හොඳද නරකද? දානයක් දෙන එක ඔය ටික කයින් කරන්න ඕනේ නේද? දැන් සම්මාදිට්ඨිය වැඩගත් වෙනවා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. එහෙම හොඳ වැඩක් කයින් නොකරොත් තමයි සම්මා වායාමයට යන්න පුළුවන්. තේරුණා නේද? දැන් ඒක හින්දා බණ අහන වෙලාවට ඔයගොල්ලෝ දාන දෙන්න යන්නේ නැහැ. එහෙම කරන්නේ නැහැ නේද? එතකොට බෝධි පූජා තියන්නේ බණ අහන වෙලාවට. ඒවා කරන වෙලාවක් තියෙනවා. ඒ වෙලාව නෙමෙයි මේ කියන්නේ. එතකොට දැන් ඔන්න මෙහෙම සම්මා වායාම කියන එක හඳුනගන්න මෙතන කියන්නේ නූපං අකුසල් නූපදීන. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔයගොල්ලෝ හොඳට හෙව්වොත් මේක මම විස්තර කරන්න යන්නේ නැහැ. ඔයගොල්ලෝ කල්පනා කරලා හොයා ගන්න. මේක ගැඹුරු දෙයක් නෙවෙයි. සියලුම කුසල් අකුසල් ටික තියෙන්නේ වාචා කම්මන්ත ආජීවය යටතේ. අටමහා කුසල් ඔය තුනේ තියෙන්නේ. තේරුණාද? දස අකුසල් ගත්තත් වාචා කම්මන්ත ආජීව තුනේ තියෙන්නේ. දස කුසල් ගත්තත් එහෙමනම් ලෞකික සියලුම කුසල් අකුසල් තියෙන්නේ ඔය තුන උඩ. දැන් මොකද දැන් මේ වෙලාවේ ලෞකික කුසල් හෝ අකුසල් තිය දෙහෙන ලෝකෝත්තරක් නෙමෙයි. දැන් ඒවත් නැහැ. තේරුණා නේද? වාචා කම්මන්ත ආජීව නැති වුණොත් අපිට ලෞකික කාමාවචර தත්යේ තියෙන කුසලුත් අකුසලුත් අපි ඒ වෙලාවේ කරන්නේ නැහැ. දැන් එහෙමනම් ඔන්න දැන් ඔය කියන්නේ නූපං අකුසල් නූපදවන්න කරන වීර්යය. එතකොට දැන් හිතෙන් ඇති වෙන ටිකක් විතරයි. හිතේ මොනවද මේ අටම නැති වෙන්නේ? අරහෙන් කොච්චර හරි එකේ කාර්මුණු වලින් දැන් ඉඳගෙන ඉන්නවා වගේම ඇහෙන ඇහෙන සද්දයක් ගන්න උගලන්ට දික්ටි ඇති වෙනවා. ඒකට අනුරූපව සංකල්ප එනවා. නමුත් සංකල්ප වල ක්‍රියාත්මක වෙන්න දෙන්නේ අර වචන වලට හැරෙන්න දෙන්නේ නැහැ. ක්‍රියා වලට හැරෙන්න දෙන්නේ නැහැ. දැන් ඔන්න දැන් සංකල්ප ටික ඇති වෙවි යනවා. එහෙනම් දැන් මේවා හිතින් ඇති වෙන දේවල් ඔක්කොම. ඔන්න දැන් රහස වෙලා තියෙන දැන් කායික ක්‍රියාකාරීත්වය අපි මේ අඩු කරනවා. බනහන කොට අඩු කරනවා. එහෙම දක්ෂ කෙනාට තමයි හරියට බනහන්න පුළුවන්. භාවනා කරන කොටත් කරන්නේ ඕකමයි. කායික ක්‍රියාකාරීත්වය අඩු කරනවා. ඔකට කියනවා වාචා කම්මන්තා ජීව බින්දුවටම අඩු කරලා ඉන්න වෙලාවට අපි බුදුහාමුදුරුවෝ ධර්මයේ නමක් දෙනවා චිත්ත කාය විවේකය. කෙමනේද? එතකොට සීලේ අවසාන ප්‍රතිඵලය ඕකයි. සීලෙන් ගන්න ඕනේ හොඳ තැනක් තමයි හොඳ අවස්ථාවක් තමයි කාය විවේකය. සමාධියෙන් ගන්න හොඳම අවස්ථාවක් තමයි චිත්ත විවේකය. ඒකට අපි තව කතා කරන්නේ නැහැ. කාය විවේකය කියන එක තුල එහෙනම් අපිට වචන නැහැ. කම්මන්ත නැහැ. ආජීව නැහැ. දැන් අපි නිකන් ඉන්නකොට කොණ්ඩේ පීරනවා. කොණ්ඩේ පීරීම කම්මන්ත නෙමෙයි. ආජීවය. භාවනා කරන්න ගිහින් බනහනකොට උක කරන්නේ නැහැ. තේරෙනව නේද? දැන් අපිටම තේරෙනවා දැන් හොඳටම දැනෙනවා කොණ්ඩේ අවුල් වෙලා. ගෙදර හිටියානම් පාරේ හිටියානම් පීරන. තේරෙනවද? නමුත් දැන් අපි මේ හික්මනවා කියන්නේ ඒ වගේ දෙයක්වත් කරන්න යන්නේ. නමුත් ඒක කම්මන්තත් නේ වාචාත් නේ ආදී. දැන් හොඳට තේරුම් ගන්න. දැන් මෙතන බුදුහාමුදුරුවෝ පෙන්වන වායාමයේ තමයි ප්‍රබලම දේ. වායාමය කියන්නේ නූපං අකුසල් නූපදීන. මෙතන අකුසලේ එතකොට කාමාවචර තත්ත්වයක් නෙවෙයි. බණ අහනකොට නම් අකුසලය ඒ අහන ධර්මයට සමන් නොදී ඉඳීම අකුසලය. ඒ කියන්නේ අපිට කොච්චර හරි දැන් එනවනේ ඉන්ද්‍රියන් වලින් එක එක අරමුණු, ඒවෙන් දිස්ති ඇති වෙනවනේ, ඒවෙන් සංකල්ප ඇති වෙනවනේ. ඒ සංකල්පයකට තනක් දුන්නොත් අකුසලයේ තෙන්දි වෙලා. තේරුණා නේද? නමුත් අපි ධෛර්යයෙන් ඕන කමින් මේ කනට මැහෙන මේ ධර්මයටම අවධානය තියාගෙන හිටියොත් එතන අකුසලයක් නැහැ. නෑ නෑ නෑ. ඒක පටලව ගන්න එපා. මේ කියන්නේ නෑ. ඒ අභිධර්මයේ විස්තර කරන විදිය. තේරුණා නේද? නමුත් අභිධර්මයෙන් විස්තර කරාට අභිධර්මයේ තියෙන ඒවා කාටවත් දකින්න බෑ. ඔය අදුප ප්‍රශ්නයක් තියෙනවා. නමුත් මම මේ කියපු ටික ඔයගොල්ලන්ට දකින්න පුළුවන්. තේරුණා නේද? මේ සූත්‍ර පිටකේ තියෙන විදියයි. සූත්‍ර පිටකේ තියෙන එක අපිට තේරෙන එක. දැන් මම කියන ඒවා ටික ටික අල්ල ගන්න පුළුවන් නේ ඔයගොල්ලෝ කාලයක් තිස්සේ කිව්වා මේ කියන්නේ මේ කතාවක් කියලා මන් ළඟ තියෙන දෙයක් කියලා නේද? මන් ළඟ මේ මොහොතේ තියෙන. අර වගේ ඒවා මන් ළඟ තිබුණාද නැද්ද කියලා කවදාව හොයාගන්නත් බෑ. නමුත් කතා කරන්න පුළුවන්. සාකච්ඡා කරන්න පුළුවන්. ඒවා ඉතින් නිකන් මේ අහස්‍යම ගොඩක් කාට හරි ප්‍රශ්නයක් වෙන තැනකදී ඒක මේ අපේ ධර්මෙ මෙන්න එහෙමයි කියන වගේ එකක්. තේරුණා නේද? අපේ ධර්මෙ මෙහෙමයි කියලා අවබෝධ කරගන්නවට තියෙන වාසිය අඩුයි එතන. මේකෙදි වාසි වැඩි. දැන් ඔන්න බණ හොඳට අහනවා නම් අවධානයේ අර වෙන වෙන ඉන්ද්‍රියන් කොච්චර හව සද්ද ඇහෙනවා හිතෙනවා ජාති ළමයි දරුව මතක් වෙනවා ගෙදර මතක් වෙනවා නමුත් ඒක අත්හැරලා දානවා ආයි බණ මහනවා. අන්න ඒක නූපං අකුසල් නූපදින්න වීර්යය අර. ටිකක් වෙලා යනවා හොඳට ඇහෙනවා ඒ අතරතුර මොනවා හරි මතක් වෙලා ගෙදර හරි මතක් වෙලා ආයි ඒ ගැනත් හිතනවා. අන්න උපං අකුසලය ඇතිවිලා. දැන් බණ අහන ඉඳ ආය මතක් වෙනවා මං එහෙම හිතන්න හොඳ නැහැ දැන් බණ අහනවානේ කියලා අර දේ අමතක කරනවා නැවත අවධානය බණට යොදනවා. එතකොට නූපං අනේ අවුපං අකුසලයේ මැඩපෑස්තුව වීර්ය දෙකයි. තේරෙනව නේද? හොඳින් බණ අහනවා. දැන් මේකේ කුසලිය කියන්නේ මොකද්ද? කුසලයේ මතක තියාගන්න ඇයි බණ අහන්නේ? සම්මාදිට්ඨිය ලබන්න. එහෙනම් කුසලයේ සම්මාදිට්ඨිය. තේරුණා නේද? නිකන් හිතන්නකො සම්මාදිට්ඨියෙන් මෙහායව ගන්න පුළුවා. ඒ කියන්නේ කුසලයේ සම්මාදිට්ඨිය කියලා හිතන්නකො. දැන් මෙහා ටික කඩා ගන්න එහෙනම් සම්මාදිට්ඨියට මෙහා තියෙන්නේ සම්මාදිට්ඨිය ඉස්සෙල් ලැබෙන්නේ මොකද්ද? ඒකෙන් ධර්මයේ කියන්න පුළුවා. නමුත් අපි දන්නේ නැහැ. ඒකෙන්ද ඒ ටික නෙමෙයි. දැන් සම්මාදිට්ඨිය ලැබීම කුසලයේ. දැන් ඔහොම කොච්චර හරි හොඳින් බණ අහනවා කාට හරි බණ අහලා සම්මාදිට්ඨිය ලැබිලා තියෙනවා කියලා අපි පොත්පත් වල අහලා තියෙනවනේ නේද? බණ අහලා සම්මාදිට්ඨිය ලැබෙනවා. ලැබුණා කාට හරි. ලැබුණාම ඊගාව හතරවෙනි වීරිය බුදුහාමුදුරු කියන යන්න. මොකද්ද වීරිය? උපං කුසල සම්මාදිට්ඨිය ලැබුණොත් සෝවාන් වෙනවා. එහෙනම් ඊගාවට මහන්සි වෙන්න ඊගාව හතරට. සෝවාන් වෙලා නවතින්න කියලා බුදුහාමුදුරු පෙන්නන්නේ නැහැ නේ. ඕ ඊගාවට ඊගාව කුසලය. කියන්නේ උපං කුසලේ වැඩි දියුණු කරනවා. තේරුණා නේද? ඔන්නෝම ක්‍රමයක් තමයි මේ යන්නේ. එතකොට අපි බණ අහනකොටත් මේක වෙනවා. නමුත් අපි දක්ෂද බණ අහලා දැන් ප්‍රශ්නේ තියෙන්නේ එකක් අපිට මේ ඔය සම්මාදිට්ඨිය ලැබෙන්න පුළුවන් බණ අහන්න පුළුවන් ද අහන්න කෙනෙක් යන්න කෙනෙක් ඉන්නවද අපිට හරියට අහන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ අපිම හදාගන්න ඕනේ. තේරුණා නේද? අපි ලොකුවට දක්ෂ වෙන්න හොඳ නෑ මෙතන. නමුත් අනික් දෙයට දැන් භාවනා කරනවා කියන්න කොයිගොල්ලෝ ඔන්න දැන් එතන ඉති වෙනවා. දැන් ආනාපාන සති භාවනාව කරනවා. අර විදිහටම බණ අහන්න වගේ ඉඳගත් එකක් නේද කරේ කියලා නම් වාචා කම්මන්තා ජීව නැති කරපු එකක් නේද කරලා තියෙන්නේ. හරි එතන ඉඳලා ඔන්න ඔතෙන්දි සම්මා වායාමයට අත ගහනවා. දැන් වායාමයේ ඉලක්කය මොකක්ද? එතන නූපං අකුසල් නූපදං. උපං අකුසල් මැඩපවද්දන්. එතකොට ආනාපාන සති භාවනාවේදී ඒගොල්ලෝ මතක තියාගන්න ඕනේ අකුසලයේ කියන්නේ ආස්වාසයට අවධානය නැති තැනදී අකුසලය. ආස්වාසයට අවධානය නැති තැනදී අකුසලය. දැන් එහෙම නේද භාවනා කරන්න පටන් ගන්න. එතකොට දැන් භාවනා කරන්න ඉස්සෙල්ලා ආස්වාසයට අවධානය නැහැ නේ එහෙනම් අකුසලයේ ඉන්නේ. තේරුණාද? මෙතන මේ සමාධි මට්ටමේ තියෙන අකුසලයක් කියන්නේ නැතුව කාමාවචර කුසල අකුසල නෙමෙයි පටලව ගන්න එපා. නැතුව වාඩි විලා භාවනා කරන වෙලාවේදී අටමහත් කුසල සිහි කරොත් ඒකත් සමාධිදී අකුසලයි. ternary සමාධි දියුණු වෙන්නේ නැහැ. මේ අංගාට දියුණු වෙන්නේ ආර්ය තත්වයට යන ක්‍රමයක් නෙමෙයි ඒක. දැන් අපි ඒක තේරුම් ගන්නවා මෙතෙන්. හැබැයි අපි නිකන් සීල ශික්ෂාවේ විතරක් ඉන්නකොට පන්සිල් ආරක්ෂා කරගෙන ඉන්නකොට දන් දෙනවා අනික්ව කරනවා වැඩි හිටියන්ට සලකන ඔක්කොම ටික කරනවා. දැන් මෙතෙන්දී ඒක කරන්න යන්නේ නැහැ. දැන් එහෙමනම් අපි ආස්වාසය ගැන අවධානයෙන් ඉන්නවා පාස්වාසය ගැන අවධානයෙන් ඉන්න ඕන නූපං අකුසල් නූපදින්ද අපි වීරිය කරලා ඒකේ ප්‍රතිඵලයි දැන් විඳින්න. ටිකක් වෙලා ඉන්නකොට අපිට මතක නැහැ භාවනා කරන එක අමතක වෙලා එක්ක සබ්දයකට එක්ක මොනවා හරි අංග රිදෙන එකට දැන් කකුල රිදෙනවා. දැන් රිදෙනකොට දැනුත් රිදෙනවා ඔයගොල්ලන්. කකුල හොලවන්නේ කකුල හොලවන එක කම්මන්තද ආජීවද වාචද? ආජීව. කකුල හෙලෙව්වේ නැත්නම් ඉස්සරහට ජීවත් වෙන්න බෑ. ජීවිතයත්ම ගිනියන්නේ නේද අපි කකුල් රිදෙනකොට එහාට මෙහාට කරන්නේ. නේද කාට හරි පයින් ගහන්න නෙවෙයි නේද? පයින් ගහනවා නම් කම්මන්ත. තේරුණාද මේ ආජීව කියන එකේ දෙක? එතකොට නමුත් දැන් ඔය ආජීවයටවත් ඔයගොල්ලෝ ඉඩ දීුණාද මේ බනහඬ වාඩි වෙලා? නෑ අන්න ඒක තමයි සංවරය. මේක නිකන් කරන්න බෑ. පුහුණුවකින් කෙරෙන්නේ. කාලයක් තිස්සේ ඔයගොල්ලෝ අවුරුදු ගානක් පුරුදු වෙලා දැන් පුළුවා. දැන් එහෙමනම් භාවනා කරන්න ගියත් අර වගේ දැන් රිදෙන තැන් උනාට ගණන් ගන්න නැතුව හිඉන්න පුළුවන් කියලා බලන බැරිම තැනක් වුණොත් සිහියෙන් කකුල දිගාර. තේරුණාද? අන්න එතකොට නූපං අකුසල් කියන එක නෙවෙයි උපං අකුසලයක් වෙලා. මොකද උපං අකුසලයක් උනේ කොහොමද? අපේ ඉලක්කය තියෙන්නේ ආස්වාසය ගැන අවධානයෙන් ඉඳ අවධානය කැඩුණු ඕනම ක්‍රමයකදී මොකකින් හරි කැඩුනද එතන අකුසලයක් ඉපදිලා. දැන් මහන්සිය ගන්න කියන බුදුහාමුදුරුවෝ එහෙම කරන්න එපා. නැවත ආස්වාසය පාස්වාසය අවධානයෙන් ඉන්න. එතකොට ඒක වීරියක්. ඒ වීරිය තමයි උපං අකුසල් වැඩ පැවැත්ීමේ වීර්යය. දැන් ඕක කොච්චර කල් කරන්නද කියන හත තුන්වෙනි එක නෙවෙයි හතරවෙනි වීර්යය කියනවා. කොච්චර කල් කරන්න ඕද? සම්මා දිට්ඨිය ලැබෙනකම් කරන්න. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා, සම්මා දිට්ඨිය ලැබෙනකම් කරන්න ඕනේ. ඊළඟට තියෙනවා වායාම ළඟට සතිය. සතිය සම්මා සතියක් වෙන්නේ මොනවා වුණොත්? සම්මා සති කියලා කියලා පොතේ තියෙනවා, ඒගොල්ලෝ දන්නවා. සම්මා සති. කායानुපස්සනාව සතිපට්ඨානේ තමයි සම්මා සති කියන්නේ. හැබැයි මතක තියාගන්න, එතකොට අර හිත නූපං අකුසල් නූපදින්ද යොදාගත්තේ මානසිකාරය අරමුණ. කය වේදනා සිත ධම්ම නොවුනොත් සම්මා වෙන්නේ නැහැ. සම්මා සති ලැබෙන්නේ නැහැ. සම්මා වායාම ලැබෙනවා නූපං අකුසල් නූපදවන්නේ හේතුව. ඒකින් තමයි ඔයගොල්ලෝ මෛත්‍රී භාවනා කරනකොටත් සම්මා වායාම. බුදුගුණ භාවනා කරනකොටත් සම්මා වායාම. ඔන්න මේකේ තේරුම් ගන්න. අසුභ භාවනා කරනකොටත් සම්මා වායාම. නමුත් සම්මා සතියට යන්නේ නැහැ ඒක භාවනාව. ඒ සම්මා සතියකට යන්න නම් ඒක සතර සතිපට්ඨානෙට අයිති වෙන්නේ. එතකොට කවදා හරි අපි සමතනුග්‍රහයක් ගිහිල්ලා ආයි විපස්සනාවට යනවා කියන්නේ ඒකයි. එතකොට අපිට ලේසි මේ විපස්සනා සතිපට්ඨානෙම කොටසක් දැන් කරගෙන යන්නේ ඒක. අරක වෙනම කරනවා, මේක වෙනම කරනවා. එහෙමනේ කරේ වුණා නේද? හරි, දැන් එහෙම ගියොත් සම්මා සතියක් ආවොත් ඉබේ ලැබෙන ප්‍රතිඵලය සම්මා සමාධිය. අපි විසින් ගන්න එකක් නෙවෙයි. තේරුණා නේද? සම්මා වායාමේ හා සම්මා සතිය ප්‍රගුණ කිරීමෙන් ලැබෙන ඵලයක්. සම්මා සමාධිය. හැබැයි සම්මා සමාධිය මොකද්ද කියලා ධර්මයේ විස්තර වෙනවා. මොනවා කියලා තියෙන්නේ? පොත්වල. සම්මා සමාධි මොකද්ද? ඈ? ඈ මොකද්ද? අන්න හරි. සප්තබොජ්ජංග ධර්ම. මේවා අපිට බලෙන් ගන්න බෑ. ලැබෙන්නේ කොහොමද? සම්මා වායාමයයි සම්මා සතියයි හරියට ප්‍රගුණ වීමෙන්. එතකොට ඒ දෙක ප්‍රගුණ වෙන්න නම් ඊට ඉස්සෙල්ලා මේ අංගාටින් වාචා සම්මන්ත ආජීව කියන ඒවා යටපත් වෙන්න ඕනේ. මේවට බලේ දුන්නොත් බෑ. ඈ ඔව් නෑ නෑ, වුමනා වෙනවා. දැන් සම්මා නෙවෙයි, දැන් ධිට්ඨිය තිබුණොත් සංකප්ප ඇති වෙනවා. තේරුණා නේද? ධිට්ඨිය තියෙනවා නම් සංකප්ප ඇති වුණා නම්, ධිට්ඨිය තියෙන හින්දානේ සංකප්ප ඇති වුණේ. සංකප්ප තිබුණොත් තමා වාචා කම්මන්ත ආජීව ඔක්කොම ඇති වෙන්නේ. සංකප්ප නැත්නම් නෑ. දැන් මේ මැඩින් කැඩුවා බුදුහාමුදුරුවෝ. ඔයගොල්ලෝ දැන් කඩලා දැක්සයි, ඒක කඩලා තියෙනවා. ඔයගොල්ලෝ දැන් කතා නොකර ඉන්නේ හිටියට ඔයගොල්ලන් සංකල්ප ඇති වෙන්නේ නැතුව නෙවෙයිනේ. ධිට්ඨිය ඇති වෙනවා මේ ඇහෙන රද්දයක් ගානේ, හිතෙන හිතුම මිලක් ගානේ ඇති වෙනවා මේක. නමුත් ඔයගොල්ලෝ දැක්සයි දැන් ඒක ඔස්සේ වචන වලට එළියට එන්න දෙන්නේ නැහැ. ඒක යටපත්තර. මේක ශික්ෂාව. මේක සීල ශික්ෂාව දැන්. කාය විවේකයේ දක්වා මේ සීල ශික්ෂාව දිනු කරලා දැන්. එතකොට මේක තව තවත් දිනු වෙන්න නම් ගෙවල් දොරවලදී පන්සිල් රකින්න ඕනේ. එහෙම රැකියාවට තමයි මෙහෙම ඉන්න පුළුවන්. නැත්නම් ඔහොම ඉඳගෙන එක අරමුණක හිත තියාගෙන ඉන්න බෑ. ඔය අර සම්මා වායාමයක් හදන්න බෑ. ඒක කැඩෙනවා. තේරෙනවද? උත්සාහ ගත්තත් බෑ. පුරුදු වුණත් බෑ. ඔන්න ඒ වගේ ප්‍රායෝගික පැත්තක් තමයි මේ බුදුහාමුදුරු පෙන්නන්නේ. දැන් ඔය අංග 8ෙන් දැන් දෙකයි වැඩ. දෙකක් වැඩ කොච්චරයි? මොනවද දෙක? ධිට්ඨිය අපි දන්නේ නැහැ, පේන්නේ නැහැ ඒක. සංකප්ප වැඩ. තේරුණා නේද? නමුත් දිගට මෙහෙම කරනකොට මේක චක්‍රයක් වගේ මේ සංකප්පත් ඊට පස්සේ ටික ටික වෙනස් වෙනවා. වෙනස් වෙලා කවද හරි ඔයගොල්ලෝ මේ වඩන මේ වඩන්න කියලා 아무 දෙයක් නැහැනේ. දැන් ආස්වාසය ගැන මෙනෙහි කරන එක විතරයි කරන්නේ මෙතන. පාස්වාසය ගැන අවධානයෙන් ඉන්න එක විතරයි කරන්නේ. මේකම හරියට කරපුවම ඇති. මේක කරනකොට අර සංකප්පේ කොච්චර දුරට වෙනස් වෙනවද? දිට්ඨිය පේන්නේ නැහැ නේ අපිට. වෙනස් වෙනවද කියනවා නම් බුදුහාමුදුරුවෝ පෙන්නන අමුතුම දෙයක් බවට හැරෙනවා. නෙක්ඛම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා කියන තුනට සීමා වෙනවා මේ සංකල්පනා. දැන් අපිට නෙක්ඛම්ම එහෙම නෑ, හොඳට මතක තියාගන්න. අවිහිංසා ඒවයි මේ ඒ දෙක ඇති කරන්න පුළුවන් ලේසියෙන්. නෙක්ඛම්ම එන්නේ නෙක්ඛම්මන්නේ කියන්නේ අපිට දාලා යන්න බෑ මේ තියෙන දේවල්. දේවල් දරවල් ඉඳන් කරා යාන වාහන දූ දරුවෝ සම්පූර්ණත් ඇරිය කිද බෑ නේද? ඔය අත්තරිනවා කියන එකයි නෙක්ඛම්ම කියන්නේ. ඒවා අත්තරිනවා කියන්නේ දාලා දුවනවා කැලේ කියන එක නෙමෙයි. මනසට එන්නේ නෑ ඒවා. දැන් අපිට එනෝනේ දැන් දරුවෙක් කියනුවොත් ඔයගොල්ලන්ගේ දුවේ කියලා මේ කරියේ මතක් වෙන්නේ නැද්ද? මතක් වෙනවද නැද්ද? ආ මොකද නෙක්ඛම්ම සංකල්පනාවේ අපි ආදුයි. තේරෙනව නේද? ඒක වැරද්දක් නෙමෙයි. වැරද්දක් කියලා හිතන්න එපා මේවා. මේවා වැරදි නෙමෙයි. ප්‍රගුණ වීමෙන් මේවා අපි හදන්නේ. දැන් ඒක උනන්නම් දරුවා අත්තරලා යන්නේ. ඒක නෙමෙයි බුදුහාමුදුරන්ට ඕනේ. අපි පැයක් භාවනා කරනකොට මේ පැයේදී මේ උපුණු නැහැ කිරු. ඊට පස්සේ දරුවෝ වඩාගෙන ඉන්නේ. ඒක ගැටලු වන්නේ. තේරෙනා නේද? ඊට පස්සේ ගෙවල් දරවල් වල ගෙවල් හදන්නේ. ඒක ගැටලු වන්නේ. දැන් මෙතන තියෙන්නේ මේ කාල සීමාවේදී මේක තේරුම් ගැනීමයි. එහෙම නැතුව මේවා දාලා දුවලා ඕ කැලේට යනවා කියන එක ඒක නෙවෙයි නෙක්ඛම්ම. අපි පස්සේ ඒක කතා කරමු. තව දැන් තේරුණාද මේ කරන භාවනාව ඕකයි කියලා? දැන් මේකම නෙවෙයිද කරේ මෙච්චර කල්? අපි දන්නේ මෙහෙම ඇතුලේ දෙයක් වෙනවා කියලා. බුදුහාමුදුරුවෝ දන්නේ ඕක තමයි. මේක තමයි වෙන්නේ. මෙහෙම වෙලා 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 කවදා හරි පණිනවා දික්තියට. බණ ඇහුවත් ඕක වෙනවා, ධර්ම සාකච්ඡා කරත් ඕකමයි. මේ හතරම අනුග්‍රහ කරගෙන අපි යනවා. යනකොට කවදා හරි මේක නොවරදින මාර්ගයක් වේවි. එහෙමනම් අද දවසේ දැන් වෙලාව කීයද? දැන් භාවනා කරන්න ඕන ටිකක්. 10ට? ඔව්. එහෙමනම් ඔයගොල්ලන්ට මම දෙයක් දෙන්නම්. දැන් ඉඳගෙන හිටියා ගොඩක් වෙලා හිටියානේ. නැගිටලා එළියට පාරේට වතුර බොනවා නම් බොන්න. ඒක කිසි ගැටලුවක් නැහැ. විනාඩි 10කින් එන්න බලන්න. යනකොට කායනුපස්සනාය තව දෙයක් මන් දෙන්නම්. මේ නූතං අකුසල් නූපදීන ව්‍යායාමයක්. එතකොට ඊට කලින් කරන්න ඕනේ මොනවද? අපිට කොච්චර හරි සද්ද ඇහෙයි, කොච්චර හරි රූප වේයි, දැන් ඇවිදිනකොට ඇසරගෙන ඇවිදින්නේ අපි. ඒවට තැන දෙන්න එපා. වාචා කම්මන්ත ආජීව වලට ඉඩ දෙන්න එපා. දැන් ඔයගොල්ලෝ උත්සාහ ගන්න අපිට ඉඳගෙන ඉඳලා බණ අහනකොට නේ කතා නොකර ඉන්න පුළුවා. දැන් විනාඩි 10ක් 20ක් ගත්තට කමන්නේ. විනාඩි 20ක් නැකිටලත් අනිත් යාළුවෙ එක්ක කතා නොකර ඉන්න පුරුදු වෙන්න. ඔන්න ඒක. එතෙන්දි මොකද වෙන්නේ? අර පුහුණුවමයි. අර සීලයමයි. දැන් සතු මරන්න යන්නේ නැහැ නේ. කම්මන්ත එහෙම නැහැ. හැබැයි මන් දෙනවා මේ යන තුලදී ඔයගොල්ලන්ට අර නූපං අකුසල් නූපදින්න විදිහ. මේකත් පුළුවන් කියලා බලන්න. ඒක විදිහ තමයි ඔයගොල්ලෝ අඩිය බිම තියනකොට වම් කකුල බිම වදිනකොට වම කියලා සිහි කරන්නේ. අවධානය තියාගන්න ඒවා. ආස්වාසයට අවධානයෙන් ඉන්න පුරුදු වෙනවා වගේ වම් කකුල බිම වදිනකොට වම්. මේකට අවධානය. ඇස් පියාගන්න නෙමෙයි යන්නේ. දකුණු කකුල බිම වදිනකොට ඕක දිගට කරන්න පුළුවන් වුණොත් එතනක් තියෙන්නේ බුදුහාමුදුරු පෙන්නන්නේ නූපං අකුසල් නූපදීනේ ව්‍යායාමය. තේරුණා නේද? පොඩ්ඩක් කියලා ඇවිදලා බලන්න අමතක වෙනවා. අපි වම් කකුල බිම තියන අවධානය නැහැ. එතකොට උපං අකුසලයක් ඇවිදින්න එකදලා ආය හදාගන්න. දැන් මං කරනවා. ඒ විදිහට ඔයගොල්ලන්ට පුළුවන් පාර්ථකේ ඇවිදින නිදහස් වෙලා ගෙදර එහා මෙහා ඇවිදින කොටත් මේක භාවනාවක් කරගන්න. මේක සක්මන් භාවනාවක්. තේරුණා නේද? දැන් එහෙමනම් 10යි 10 20 වෙනකොට නේ 10 10ට 20යි නේ කිව්වේ නේද? ඕ එහෙම එළියේ ඇවිදලා කොහේ ගියත් තමක් නෑ. පොඩ්ඩක් නිදහසේ ඇවිදලා ඉඳගන්න. ඊට පස්සේ විනාඩි 20ක් ඔයගොල්ලෝ ආස්වාස පාස්වාස මෙනෙහි කර කර ඒ භාවනා කරගෙන යන්න. තේරුණා නේද? උත්සාහ ගන්න කතා නොකරින් ජීවම. ඔයගොල්ලෝ දක්ෂයි කතා නොකර හිටියෝ. බලන්නකො පුළුවන්ද කියලා. බෑ කියලා ඉතින් මේ අපාය යන්නේ එහෙම නෑ ඔය ඇගේ. ඔය අකුසල් කුසල් මෙතන කියන ඒවා වෙනස් දේවල්.